හැමෝටම තෙරුවන් සරණයි. අද වසර 2020 ජූලි මාසයේ 4 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3:30 පටන් ගන්න ධර්ම සාකච්ඡාවට හැමෝම එක්වී සිටින්නේ. අද අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙහි පැමිණ සිටින මහාචාර්ය රවි කොක්කලගේ මහත්මයාව සමන්ත සිසිලතර ප්‍රචාරක ආයතන වෙනුවෙන් හා මෙහි රැස්වී සිටින සියලු දෙනා වෙනුවෙන් මෙතාම ගෞරවයෙන් පිළිගන්නවා. මහත්මයාණෙනි, අපට අනුකම්පාවෙන් එම සාකච්ඡාව ආරම්භ කරන සිට හැම දෙනා වෙනුවෙන්ම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපි පහුගිය ටිකේ සාකච්ඡා කරගෙන ගියේ ආහාර පරියාය ගැන, විශේෂයෙන් කබලින්ක ආහාර මුල් කරගෙන. ඒකේ මතු කරන්න උත්සාහ කරපු අදහස තමයි, දැන් අපි මුගක් වෙලාවට හිතනවා මේ කබලින්ක ආහාර කියනකොට මේ අපිට කන්න බොන්න පුළුවන්, කැබලි කරලා කන්න පුළුවන් ඔය ආහාර කියලා. හැබැයි ඊට වඩා මේ සූත්‍රයෙන් වුණින් විමසනකොට මේ ගැඹුරු අදහසක් එනවා. විශේෂයෙන් ආහාර සූත්‍රයේදී මේ සත්‍යයගේ ප්‍රයත්න පිණිසයි, නූපන් සත්‍යයට අනුග්‍රහ පිණිසයි තමයි මේ සතර ආහාරයේ සඳහන් වෙන්නේ. ඊළඟට ඒ සතර ආහාරය අපි දන්නවා, කබලින්ක ආහාර, පස් ආහාර, මනෝ සංචේතන, විඥාන ආහාර කියන ඒ හතර ආකාරය. ඒක ටිකක් ගැඹුරින් විමසන්න වෙනවා. මේ ඉන්න සත්වේකුට තියෙන ආහාරද නැත්නම් ආහාර වලින් සත්වයා එනවද, සත්වයා ගෙන එනවා කියන අදහස. ගණේෂ් සත්‍ය ආහාර ප්‍රත්‍යයෙන් සත්‍ය කියන එක. එහෙම නැත්නම් අපිට දැන් ඉන්න සත්‍යය කියනකොටම එතන ඒ සත්‍ය කියන එකයි ආහාර කියන ලෝකෙයි දෙකම අහුවෙලා ලෝකෙට අයිති විස්තර කිරීමකට තමයි යන්නේ. ලෝකෝත්තර දර්ශනය සඳහා ආහාරයෙන් කොහොමද සත්‍යය කියන පැත්ත බලන්න වෙනවා. ඒකම තව ටිකක් පැහැදිලි වෙනවා තණ්හාව නිසා ආහාර කියනකොට. එතකොට මේ තණ්හාව නිසා ආහාර, තණ්හාව තමයි සමුදේ, තණ්හාව තමයි නිදාන ආහාරවලට. මේක ආහාරයකට නෙවෙයි, ආහාර හතරටම පොදු වෙනවා. එතකොට කොහොමද මේ තණ්හාව නිසා ආහාරය කබලින්ක ආහාර කියන එක? කබලින්ක ආහාර විතරන්නේ ආහාර ජාති හතරම. මං හිතන්නේ අනිත්‍යක අපි සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න පුළුවන්, මොකද අර තියෙන ආහාරයක් ගැන ඉන්නේ. ඒකට බලන්න ඉතින් මෙතන මේ කබලින්ක ආහාරෙත් ඒ තියෙන ආහාරයක් නෙවෙයි, ප්‍රත්‍යයෙන් උපන්න. කියන්නේ තණ්හාව තියෙන තැනමයි කබලින්ක ආහාරයක් කතා කරන්න පුළුවන්. සාමාන්‍ය මට්ටමේදී අපිට ආහාරයක් තියෙන්න ඕන තණ්හාවක්. මොකක් හරි කෑමක් තියෙනකොට ඒකේ ආසාවක් ඇලීමක් ගැටීමක් ඇති වෙනවා. හැබැයි ලෝකෝත්තර දර්ශනය එහෙම එකක් වෙන්න බෑ. තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර කියන ධර්මතාවය තේරුම් ගන්න වෙනවා. එතෙන්දී අපි ඒක ගොඩක් සාකච්ඡා කළා. මේ ආහාර කියන්නේ මේ කන්න බොන්න පුළුවන් එක විතරන්නේ, යම්කිසි රූප ස්වභාවය, ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන එකත් ඒ ආහාර වලට අයිති කියන මට්ටමක්. ඒකේ ඊළඟට අපි ඒ ආහාර වලට බුදුරජාණන් වහන්සේ දීපු උපමා කියන සූත්‍රය තමයි පුත්තමාංශ සූත්‍රය. ඒකෙදී කබලින්ක ආහාරිත දෙන්නේ රකාන්තර යන එමෝපියන් තමන්ගේ එකම පුතාගේ මස් අනුභව කරන්නා වගේ කියලා. හැබැයි ඒ විදිහට ආහාර කන්න කියලා නෙමෙයි එතන දේශනා කරන්නේ, ඒ උපමාවේ අදහස ගන්න ඕනේ. ඒ අදහස දැන් අනිත් උපමා තුනක් හිතනකොට අස්සේට දුන්න හැම ගහකු ගව දෙනක් වගේ. එතකොට එයාට මොන වගේ ඒ ගතියක්ද ඒ උපමාවෙන් අපි ගන්නවා? මහා පීඩාවක්, අකමැත්තක්, ඉන්න බැරි කමක්, දුකක්. අනේ ඒ වගේ දැන් ඒක තවත් පැහැදිලි වෙනවා තුන්වෙනි ආහාරයේදී ගිනි ගොඩකට දාන්න අපරදෙනි කැඩගෙන යනවා වගේ කියලා. එතකොට එහෙම අවස්ථාවක මොන වගේ දෙයක අදහස ගන්නෙ? කියන්නේ අකමැත්තෙන්ම මහා දුකකට පත් වෙන බව දන්නවා. ඒකෙන් බේරෙන්නමයි උත්සාහය. එතකොට අපි කබලින්ක ආහාරෙදි තන්න ඒ වගේ අදහසක් ගන්න ඕන. මේ ඒ පුතාගේ ආහාර මස් අනුභව කරනවා වගේ කියන එකේ මේක පිළිකුල් ස්වභාවයක් නෙමෙයි. මේ අකමැත්තෙන් කරගන්න දෙයක් නැතිකමටම මේකට අහු වෙනවා, මහා දුකක් කියන අදහස. ඒකමයි හතරවෙනි එක නම් විඥාන ආහාර වලදී තවත් පැහැදිලි ශතකින් 100 ගානේ උදේ දවල් හවස 300ක් දවසට අනින කොට මොනවාගේ දුකක්ද අන්නේ ඒ වගේ කියලා මේ විඥාන ආහාර. එතකොට අපිට ඔය ආහාරයක් ඇති වෙනකොට අනෝය උපමාවෙන් දෙන අදහස වගේ පැත්තක් දකින්න පුළුවන්, අදහසක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආහාර අවබෝධ කරගෙන නැහැ. මේ උපමා මට්ටමට එහෙම අදහසක් එන්නේ නැත්නම් ඒක තේරුම් ගන්න තියෙන්නේ ලෝකෝත්තර දර්ශනය ඇවිල්ලා නැහැ ආහාරපත්තිය. කියන්නේ සම්මා දිට්ඨිය කියන එක. ආහාරය මොකද්ද? ආහාර සමුදය මොකද්ද? ආහාර නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද කියන එකෙන් සම්මා දිට්ඨිය එන්න ඕනේ. ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියක් ඇවිල්ලා නැහැ. අපි ලෞකික මට්ටමක තමයි තේරුම් අරන් තියෙන්නේ. ඔය ආහාරයක් හතරේ ආකාරයෙන් මොකක් හරි ලැබෙනකොට අන්න ඒ වගේ ඒකමා විදක් වෙන කරන් මේ මහා දුකක් කරදරයක් කියන මට්ටමේ ඒක දකින්න බැහැ නම් තේරුම් ගන්න තියෙන්නේ අපිට ඒ ලෝකෝත්තර දර්ශනය ඇවිල්ලා නැහැ කියන එක. සවදීර කිව්වොත් දුක්ඛේ ඥානං කියන එක ඇවිල්ලා නැහැ. දුක්ඛේ ඥානං නැහැ කියන්නේ සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං නැහැ කියන එක. ඉතින් මේ වයින් ඒ ඥාන ඇති කරගන්න මේ ගහම විමසන්න පුළුවන් තමයි තව තව ප්‍රඥාව වැඩෙන විදිහට, මේකට ගැලපෙන විදිහට. ඒ ගැන මුකුත් ගැටලු හරි අහන්න දේවල් හරි තියෙනවා නම් යොමු කරන්න අපි ඒක තව සාකච්ඡා කරන්න පුළුවන්. දරුවත් මහත්තයා හිතියනම් එතුමා අහපු ප්‍රශ්නය අල්ලගෙන ඊළඟ එකට යන්න තිබුණා. හැතුම නැතුව මම හිතන්නේ එකට යන එක තේරුමක් තියනවාද කියලා. මේ කාට හරි මේකේ යම් කිසි පැහැදිලි නැති තැනක් පැහැදිලි කරගන්න ඕන තැනක් නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ නැත්නම් එහෙම නැත්නම් වෙන අදහසක් තියෙනවා නම් මේ අහන්න පුළුවන් යමු කරන්න. එකලන් සරණයි.
එකලන් සරණයි. අද ප්‍රොයම්
ඔව් අහන්න. එකලන් සරණයි.
ඔතන සරණක ප්‍රොයම් අකන මේ මනෝ සංචේතන ආහාරයේදී මනෝ සංචේතන කියන එක දැන් අපි චේතනාව ගත්තොත් චේතනා විදියට ඔතන රූප සංචේතන, ශබ්ද සංචේතන එහෙමත් එනවනේ. එහෙම මේක මෙතන මේ මනෝ සංචේතනම මේ අරගෙන මේ ආහාරය විදියට කතා කරන්නේ ඇයි කියන එක චුට්ටක් අපි පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා. මොකද මේ අනිත් එක තමයි අර රූපේ විදියට ගත්තොත් අපි රූපය මේ ආහාරය ප්‍රත්‍ය වෙන්නේ ඊට පස්සේ වේදනා සංඥා චේතනා කියන තැන ස්පර්ශය ප්‍රත්‍ය වෙන මේ බවත් ඒ කියන්නේ විඥාන ආහාරයට නාම රූප බවත් ඒ ටිකේදී උනත් මෙතන මේ මනෝ සංචේතන කියන එක පොඩ්ඩක් ප්‍රමුඛ වෙන බව පේනවා අපි කියන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තේරුණා.
ඔව් එරුවන් සරණයි. මනෝ සංචේතන කියනකොට දැන් අපට මුලින්ම ඒක මොන වගේ ස්වභාවයක්ද කියන එක ගැන යම් අදහසක් ගත්තොත් අර දැන් ආයතනකින් අරමුණක් එනකොට ඒ ගැන තව තව මේ හිතාගෙන යන ගතියක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් එහෙන් රූපයක් දකින වෙලාව ගත්තොත් චක්කායතනේ කියන එකේ දැන් මොකක් හරි සතහනක්, ඒ කියන්නේ වර්ණ ස්වභාවයක් වගේ ගතියක් පිටරනේ චක්කායතනයට දැනගන්න පුළුවන්. හැබැයි ඔය ඉන්නේ මිනිස්සේද ගහද්ද ගේයද්ද මේ විදිහට ඒක අඳුර ගන්නකොට නැත්නම් මලක් කියලා චෛත්‍යයක් මොනවා හරි මේ විදිහට ඒ හඳුන ගැනීම දැන් පැහැදිලි නේ. ඒක ඇහැට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ හෙන් ගන්න යම් කිසි සංඥාව අනුව තව කල්පනා කරන්න වෙනවනේ. කියන්නේ අපේ තියෙන පරණ අත්දැකීම් අනුව තමයි අර ඊළඟ ස්වභාවය දැනගන්නේ. දැන් එහෙන් දැක්කහම මේ කම්පියුටරයක්, මේ ෆෝන් එකක්, මේ වීදුරුවක්, බෝතලයක්, ගහක්, මලක්, මිනිස්සේ ඒ අදහස එන්න පැහැදිලි ඇති මේ එකට පරණ අද්දකින් පෙර ඇසුර උදව් වෙනවා කියලා. එතකොට ඒක ඇහැට දාන්න බෑනේ. ඒක මනෝ සංචේතනාවක්ම. අන්නේ මේ මනෝ සංචේතන ගතිය ආහාරයක්. මනෝ සංචේතන කියන්නේ ආහාරයක්. ආහාරයක් වෙන්නේ කොහොමද? ආහාරයක් කියන්නේ ගෙන එනවා. ගෙන එන්නේ කවුද? දැන් මේකේ මුල ආහාරය සත්‍යයව ගෙන එනවා. සත්‍යයගේ ප්‍රවත්න පිණිස නූපන් සත්‍යයට අනුග්‍රහ පිණිස කියනකොට එතකොට බලන්න මෙන්න මේ චේතනාව එනකොටම සත්‍යය ඉපදිලාද නැද්ද කියන එක. දැන් ඔක මම අර සාමාන්‍ය අපේ රැවටෙන මේ උපමාව ගත්තොත් බල්ලා වතුරට ඇදිලා බල්ලෙක් ඉන්නවා කියන එක. මොකද අපිට අපි රැවටෙනවා කියන එක හිතා ගන්න අමාරුයි. එහෙනම් අර උපමාවෙන් ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් අන්න බල්ලාගේ ඇහි මුලින්ම ඒ සටහනක් හැදෙනවනේ වතුරට ඉගෙනකොට. ඒ සටහනේ බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා. එතකොට ඔන්න ඔක තමයි ඇහි කෘත්‍ය. අතනින් එහාට දෙයක් කරන්න බෑ. හැබැයි මේ බල්ලා ඊළඟට එනවා වතුරේ තව බල්ලෙක් ඉන්නවා කියන අදහසට. දැන් ඒක පැහැදිලි නේද? මනෝ සංචේතනාවක් කියලා සංකර. ඒ කියන්නේ අපේ මට්ටමින් අපි දන්නවනේ වතුරේ කවදාවත් බල්ලෙක් ඉන්න බෑයි කියන එක. එතකොට මේ ගොඩ ඉන්න බල්ලා තුල ඇති වෙන සංචේතනාව. ඒක තමයි මනෝ සංචේතනාව. දැන් බලන්න මේ බල් වතුරේ බල්ලෙක් කියන අදහස මනෝ සංචේතනාව. දැන් බලන්න එතන අර දෙපත්තම් බලනවා. මේක සත්‍යයගෙන එනවද? මේක තණ්හාව ප්‍රත්‍යෙන්ද කියනන්නේ දෙපත්ත දකින්න පුළුවන් නම් එතන ආහාර සූත්‍රයට ගලපෙනවා. දැන් අපිට පැහැදිලි නේද? වතුරේ බල්ලි පැනවීමම තව සත්‍යයගෙන එීම කියලා. ඒ කියන්නේ වතුරේ බල්ලි ඉන්නවා කියලා පිළිගැනීමම ගොඩ ඉන්න බල්ලා කියන එක, ඒ කියන්නේ මම කියන පරිදි රියෝ සක්කාය විත්‍ය කියන එක ඇවිල්ලා නැහැ. කියන්නේ අපිට පේනකොට මෙයා මුරනවා එතනම අපි දන්නා නේද මෙයා තව බල්ලෙක් ඉන්නවා කියන අදහසට ගිහින්. ඒ අදහස තුල බලන්න මේ සත්‍යෙ පිටදිලා නේද දැන් මම කියන ස්වභාවය මේ පිටතලා. එතනින් පේනවා දැන් මේ සත්‍යයේ ප්‍රවැත්ම පිලිස ඒක මේ බලපානවා. ඒ උදව් වෙනවා. අනිත් පැත්තට බලන්න ඕන දැන් ඒ සංචේතනාව තුල තණ්හාව යෙදিলাද? ඒ කියන්නේ තණ්හාව නිසාද මේ කියන එක එක ටිකක් මේ හිතන්න ඕන දෙයක්. ඒ විමසීම තමයි ඊළඟට යෝනිසෝ මනසිකාරය. මේ ඒ යෝනිසෝ මනසිකාරය පත්තක් ගන්න මේ ධම පැත්තෙන් තේරුම් ගන්න තියෙනවා. ඒ කියන්නේ සිද්ධ වෙන්නේ මේ වගේ දෙයක් කියන එක. ඒතකොට කොහොමද මේ තණ්හාව නිසා මේ ආහාරයට ගත්තේ කියන පැත්ත හොයාගන්න. ඒකට තමයි අර අපි මුලින් කතා කරපු සැහැ රූප කියනකොට ඒවයි අජ්ජත් බහිද්දේකට හේතුපත්‍ය ටික බලනකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ කියන ඒ වගේ දේවල් තේරුම් ගන්නකොට මෙන්න මේ කරුණත් දකින්න පුළුවන් වෙනවා. ඒකේ මනෝ සංචේතන ආහාරය අන්න ඒ පැත්තේ. ඒ මේ පටිච්ච සමුප්පන්න බව චතුරාර්ය සත්‍ය වැටහෙන විදිහට මේ දකින්න පුළුවන්කමක් එනවා. පැහැදිලිද? ඒ සම්බන්ධව හිතනකොට මම හිතන්නේ තව මේ කරුණ මතුවේ. ඒකේ එතන පැහැදිලිද? තව එතන තව විස්තර කරන්න ඕනද ප්‍රශ්න?
ඔතනකොට ડોક્ટર වී මේ අපි කියන ඔය මේ චේතනාම් වික්‍රේ තමන් වදාමේ කියන්නේ සංකල්පයක් මම නෙවෙයිනේ. ඒ මනෝ සංචේතනාව කියන්නේම මේ මොනවා හරි තමන්ගේ ඇතුලේ ගබඩා කරගෙන හිටපු මේ රූප සංඥාවක් වගේ කියලා නේද ගන්න වෙන්නේ. අතන අර මේක සාමාන්‍ය චේතනාවක් නෙවෙයි. එතන කියන්නේ සංකල්පයක්. අපි අර චේතනාම් වික්‍රේ තමන් වදාමේ කියනකොට මේ ඒ ගන්න මේ සංකල්පයේ නෙවෙයි උතුන අදහස් වෙන්නේ නේද?
මෙහෙමයි දැන් ඒ අදහස එක්ක ඊළඟට දැන් බුරනවා කියන ක්‍රියාව තරහ ගන්නවා කියන ක්‍රියාව සේරම චේතනා. ඒවා එතකොට කර්ම. ඒ කියන්නේ ඒක කර්ම කියන්නේ දැන් පුද්ගලයා කරන දෙයක් බවට පත් වෙනවා. ඒකට කර්ම. මේ ඒකයි දැන් බාහිර රූපයක් කියන එකම මේ කර්ම ප්‍රත්‍යයෙන් කියන එකක් අපි ඒක කතා කළේ නෑ. ඒකට මේ 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 පැත්තෙන් හිතනකොට ඒක නම් අදහසක් කියයි. ඒක චේතනාවක්. ඒක මේ දැන් කර්ම කියලා අපි අර ලෝකයිති පැත්තෙන් හිතන එක නෙවෙයි. මෙතන මේ පටිච්ච සමුප්පන්න බව සම්බන්ධය දකින්න උත්සාහ කරනවා. මොකද කර්මඵල විපාක කර්මයට අනාගතේ විපාක එනවා කිව්වොත් එහෙනම් ඒක ලෝකයිති පැත්තෙන් කම්මස්සගත සම්මාදිට්ඨිය. මෙතන මතු කරගන්න ඕන මේ පටිච්චුප්පන්න ස්වභාවය ප්‍රත්‍යයෙන් උපන්න. ඒ කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවය. නස්මිනසත ඉදන්නෝ කි නස්මිනසත ඉදන්නහෝති කියන ධර්මතාවයේ මත වෙන විදිහට මේ ආහාර කර්ම සංහා ඒවා හැමස්සක්ම බලන්න උත්සාහ කරනවා. එතකොට ඔය මං හිතන්නේ අර චේතනාවද්ද නැද්ද කියන ගැටලුව අදාළ වෙන්නේ නැහැ මං හිතන්නේ. ඒකත්ෙන් වෙන්නේ නැති ප්‍රශ්නේ මත වෙන්නේ නැත්තේ නේද? විපාක දෙන කර්මයන්ද කියන එක.
ඩොක්ටර් ඒ කියන්නේ දැන් උතනර මට අවශ්‍ය නැත්තටම මේ ඩිෆයින් කරගන්නේ මනෝ සංචේතනාව කියන එක පොඩ්ඩක් ඩිෆයින් කරගන්න මොකක්ද ඇත්තටම මෙතන මේ රූප සංඥාවක්ද කියන පැත්තෙන්. ඒ කියන්නේ දැන් අපි ඇත්තටම අර කබලිකාර ආහාර ගැන කතා කළානේ. අපි කබලිකාර ආහාරය කියන එක ඩිෆයින් කරනකොට එතන රූපයත් එක්ක ගත්තොත් මොන වගේ, ඒ කියන්නේ විස්තරේ තියෙන්නේ සියුම් ඕලාරික කියන දෙක විතරයිනේ. එතකොට එතනුණත් අපිට අර අන්තිමට මේ ටිකක් වේගුණානේ මොන මොනවද කියන එක එතන මට තේරුනේ. තර ඔතන රූපය කියලා ගන්න තැන අර ඒ වගේ ඩිෆයින් කරගන්න මං හැදුවේ. ඔතන රූපය කියලා ගන්න තැනත් අපි ඒ රූපය කියලා කබලින්කාරාහාරය ගැන ගත්තත්, කබලින්කාරාහාරය ගත්තත් අපි එතකොට අපි කාම ලෝකෙට මේ කන බොන ආහාර කියලා, එතකොට රූප ලෝකෙට වෙන විද්‍යාවක් කරේ ගමු. අරූප ලෝක වලත් ඇත්තටම මේ පංච උපාදානස්කන්ධෙම තියෙන නිසා එතන රූපේ රූප සංඥාවක් වගේ ඩිෆයින් කරන නිසා මට මෙතන මේ මනෝ සංචේතන කියන එක එතකොට ඔය ලෝක 31ටම මේ පොදු ධර්මතාවයක් වගේ ගන්න එක මට එහෙම තමයි මම පොඩ්ඩක් බලන්න ගියේ. මොකද හැබැයි ඔතන ප්‍රශ්නයක් එනවා. දැන් මනෝ සංචේතනාව ගන්නකොට දැන් ඔය අසඤ්ඤතලයේ මොනියෝ සංඥා නසඤ්ඤාතනියගේ ඒ තල දෙක ගත්තොත් එතන ඔය මනෝ සංචේතනාව ඇත්තටම පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ ඔයාලට හිතා ගන්නවත් බෑනේ චේතනාවක්. ඒ කියන්නේ ඒක ඉඳෙද්දි පහල කරගන්න විදියක්. ඒ කියන්නේ එතනදී දෙකම මේ පොඩක් සබ්ජු වෙලා තියෙනවා වගේ අදහසක් තමයි ඒ ආහාර මනෝ සංචේතන. එහෙම නේද ડોක්ටර්?
ඔව් මෙතන දැන් පළවෙනි දේ තමයි define කරගන්න යන්න එපා. එතකොට අපි අර theory එකක් හදනවා. ඒ කියන්නේ දැනුමක් හදනවා. ආ මේක මේක. ඒ කියන්නේ නිකන් අර dictionary බලනවා වගේ වැඩක්. මේ වචනේ තේරුම මේක. ඒක දැනුමක් knowledge එකක් නිසා මේ දැක්ම වෙන්නේ නැහැ. ඒක මේ සාකච්ඡාවේදී අපි උත්සාහ කරන්නේ මේ වචන ඉක්මවාන අර්ථයක් ගන්න. එහෙනම් දැන් මෙන්න මේක මේකයි කියන එක තවත් දැනුමක් කරගන්න නෙවෙයි. ඔතන මම මතු කරන්න ඕන අදහස් අපි ගොඩක් වෙලාවට ලෝකෙට අයිති විදිහයි ලෝකෝත්තර දර්ශනේ කලවම් කරගන්නවා, සම්බන්ධ කරගන්නවා. අනේ එතෙන්දි තමයි මේ ලෝකෝත්තර දර්ශනේට එන්න අපහසුයි. ඒක අපි මම අර ඩිෆයින් කරන එක කිව්වේ දැන් අපි ඩිෆයින් කරගෙන හිටියනේ මේ කබලින්කාහාර කියන්නේ කන බොන ආහාර. එහෙම කරගත්තහම මේ ධර්මේ වැහෙනවා, අදහස වැහෙනවා. දැන් අපිට පේනවනේ සූත්‍රයේ කියනකොට ඒකට ගැළපෙන්නේ නැහැ කියලා. දැන් ඔබතුමා මේකේ මේ ඩිෆයින් කරන්නේ කියලා අදහසක් ඇති. මොකද දැන් සූත්‍රයේ කියනකොට අපිට පේනවා එහෙම සඳහනක් නැහැ. මේකේ තියෙන්නේ අර මුත් කළා වගේ මේකේ ඕලාරික සියුම් කියන කතාව විතරයි. ඉතුරු ටික මේ කොහෙන් ගත්තද කියන එක අපිට ප්‍රශ්නයක්. ඒකට ඕලාරික සියුම් කියන එකන ඊළඟට මේ ආහාරයෙන් සත්‍ය මේ කියනවා මේ ආහාරයට ප්‍රත්‍ය මේ සමුදය තණ්හාව අනේ ඒක අරගෙන අපි අදහස් අපේ දැනට නැත්නම් ඒ වගේ අදහස් අපිට වැටහෙන්නේ නැත්නම් අනේ තේරුම් ගන්න හොයන්න ඕන. දැන් ඔබතුමා අසු කරපු අර දැන් අසඤ්ඤ තතේදී අපි අහලා තියෙනේ ඉත වැඩ කරන්නේ නේද? කය විතරයි තියෙන්නේ. එතකොට කොහොමද මනෝ සංචේතන ඇති වෙන්නේ? ඉත ඒව විමසන එක හොඳයි. මේ අර දැන් අර විමසන්න පටන් ගත්තු මූලික කරුණ ආයෙ අමතක වෙනවා. ඒ ආහාර සත්‍යාගී ප්‍රවත්නක උකම් සත්‍යයට අනුග්‍රහ නිස කියන අදහසම තියෙනවාද? සංහාව නිසා ආහාර කියන අදහස හතු වෙනවා. ඒ පටිච්ච සමුප්පන්න බව මතු වෙන විදිහට ඔක හොයන්න. එතෙන්දී ආපහු අර ලොකු කෙටා දීර්ශණේ ලොකෝතර දර්ශනේ මතකගන්න. දැන් බුදුහාමුදුරුවෝ පහළ වෙන කලිනුත් ඔය ඕක ටික ටිකක් කලින් කියන මිනිස්සු දැනගෙන හිටියා. ඒ කියන්නේ සතරපාය මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන රූපාවචර රූපාවචර කියන ඒවා ඉන්දියාවේ තිබුණා ඒවා කියන්නේ ආගම් වල ඒවා පෙන්නන ඒක අපි දන්නවා පැහැදිලි කරන ඉතිච්ඡක් ඒ කියන්නේ ලෝකයේ ගැන දැන් බුදු කෙනෙක් පෙන්නන්නේ ඒ ලෝකයෙන් එතර වෙන දර්ශන දැන් කරන්නේ අර ලෝකේ තියෙන ඒවට මේක ගලපන්න එතකොට අර ලෝකෙට අයිති පැත්තකට යම් ඒවත් ගලපලා බැගුවට ගමන්නේ හැබැයි ලෝකෝත්තර දර්ශනය ගන්න නම් අපත් ඔය කියන එකෙන් අසඤ්ඤ සත්‍යය නම් උදාහරණයක් විදිහට අපිට බලන්න පුළුවන් අසඤ්ඤ සත්‍යය උපදින්නේ ආහාර නිසාද ඒ ආහාරයේ ප්‍රසාව නිසාද කියන පැත්ත කොහොමද මතු කරගන්නේ ඒකවල මේක ආහාරයකට දාන්න පාවකට වඩා සතර ආහාරයේ එකම ප්‍රතික්ෂේපන්න බවක් තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අපි දාගෙන ඉන්න අදහසටනේ දැන් ගලපන්න හදන්නේ. මේ අදහසට ගලපනකොට මේ බුදු කෙනෙක් පෙන්වන්න හදන අර්ථය අපිට වැහෙනවා. ඔතන මයපි සෑහෙන විමසන්න ඕන තැන සාකච්ඡා කරන්න ඕන තැන නැත්නම් යෝනිසෝ මනසිකාරයට උදව් වෙන තැන. ඇදිලි මම කරන්නේ මේ කිසන හැටි මම කියන්නේ මොන වගේ විදිහටද මේක විමසන්න ඕන.
ඕ තේරුවන් සරණයි කළොන් සරණයි මට තේරුණා බොහොම විස්තර.
එතකොට මේ කොතනවත් බුදුහාමුදුරුවෝ ඔය දේශනාවල මේ මෙතන තියෙන්නේ මේ ආහාර විතරයි කියලා නෑ නේද? ආහාර මේ ආහාරය නිසා සත්‍යය කියන තණ්හාව නිසා ආහාර කියන මොනවද ඒ ආහාර කියනකොට වර්ග හතරක් කියනවා. මොනවද ඒ ආහාර හතර? එහෙම කියලා හතරම කියනවා. දැන් මෙතන තියෙන්නේ මේ ආහාර විතරයි කියන එක අපේ මතයක්. ඒ කියන්නේ ලෝකෙටයි මතයක් විදිහට තමයි ගන්න වෙන්නේ. අපිට අහන්න ලැබිලා තියෙන එකක්. හිතේ සූත්‍රවල එහෙම සඳහන් වෙනවා නම් ඒකෙන් හෙව්වට කමක් නැහැ. දැන් මේ ආහාර වර්ගයේ සූත්‍රවල නම් එහෙම තත්ත දකින්න අමාරුයි. ඒ කියන්නේ අපේ අවබෝධය අඩුක් කියන තැනින් තමයි අපි ඔක විමසන්නේ. අපි දන්න එකට දහම කරලා කියන්නේ දහම තත්ත්වෙන් අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. තොටේ ධහමට ගැලපීමේදී අන්නර ප්‍රතිත්ව සම්පන්න බව මේ තව පැත්තකින් චතුවාර සත්‍ය අනිත් පැත්තෙන් සක්කාය දිට්ඨිය නොපිහිටන බව. කෙනෙක් පිළිගන්න සත්‍යෙක එක්ක ආහාරය කතා කරනවා නම් ඒක වෙන්න බෑ මේ ලෝකෝත්තර දර්ශන. අපි ආහාරය නිසා සත්‍ය ආහාරය නැත්නම් සත්‍යෙක ගැන කතා කරන්න බෑ. කෙනෙක් නිරෝධ ධර්මයක් ඉමස්මින් සත්‍ය ගන්නවා කියන ඉමස්මින් සත්‍ය ගන්නවා කියන ධර්මතාවය මත වෙනවා. මගේ පැත්තකින් තමයි මේ මම මේක විමසන්න උත්සාහ කරන්නේ. එරම් සරමයි. කාට හරි ඒ වගේ අහන්න තියෙනවා නම් අහන්න. ඔබතුමා වුණත් කමන්නේ.
ඩොක්ටර් අපි ඇත්තටම අර අන්තිතික වගේ මේ දැන් ඔය ස්පර්ශයේ නිරෝධය කබලින්කාර ආහාරයේ නිරෝධය ඒ වගේ දේ තමයි අපි බලන්න උත්සාහ ගත යුත්තේනේ. ඒ කියන්නේ විඥානයේ නිරෝධය ඒ පැත්තට මේ ඒක තමයි අපිට අවශ්‍ය දේ මත හිතන්නේ. එහෙම නේද අදහස් කළේ?
ඔව් ඒක නිරෝධය කියනකොට පටිච්චසමුප්පන්න බව ප්‍රත්‍යයෙන් උපන්න බව මේ ටිකල්ලි මේවි මේ නැත්තම් අමු වෙන්න බෑ කියන ධර්මතාවය. ඒ කියන්නේ පටිච්චසමුප්පන්න බව දැක්කොත් නේ ධර්ම දැක්කමින් ඒක තමයි මේ ලෝකෝත්තර දර්ශනෙට මේ නැත්තම් මේවා මුකුත් නැහැ කියන මතයට ගියොත් එහෙම නිරෝධ නිරෝධ කියලා එතකොට අර දෘෂ්ටිගත වෙන්න පුළුවන්. එන්න ඕන ඒවා වෙන් කරලා තියෙනවද නැද්ද කියන එක නෙවෙයි. පටිච්ච සමුප්පන්නයි ප්‍රත්‍යයෙන් උපන්. කියන ධර්මතාවය. ඒ කියන්නේ අපි දැන් ඔය ආහාර එකක් හරි කතා කරනකොට තණ්හාවෙන් තොරව මේක කතා කරන්න බැහැ. තණ්හාවෙන් ආහාරය වෙන් කරන්න බැහැ කියන ධර්මතාවය දකිනවා. මේ ඇතිකල්ලි මේදී කියනවා. ඊළඟ සත්‍යය ගැන කතා කරනවා ආහාරයෙන් තොරව සත්‍ය කතා කරන්න බැහැ. සත්‍යයෙන් උපම්පච්චුප්පන්න ස්වභාවය. ඒකේ කොමාරි යන්න ඕන තැන තමයි තමයි නිරෝධ ධර්මයක් කියන එකේ තව අදහසක් තමයි මේක මේ අවිද්‍යා සත්‍යයෙන් කියන එක. කියන්නේ අවිද්‍යාව සිහිනකන් විතරයි ලෝකේන කතා කරන්න පුළුවන්. ඒකට අවිද්‍යාව ඉදුන් නැත්තම් නිරෝධයි. හටගෙන නැහැ ඉපදිලා නැහැ කියන එක. ඒ එතෙන්ට එනකන් මේක විමසන්න ඕනේ. ඒක තමයි මේ යෝනිසෝමනසිකාරී වෙන්නේ.
මේ මට හිතෙන්නේ ඔතන අපි අර දැන් අර ස්පර්ශය වගේ දෙයක් ගත්තොත් දැන් ඔතන ඇත්තටම ඔය හතර එකට සම්බන්ධයි කියන ඒ කියන්නේ එකක් නැතුව කතා කරන්න බෑ කියන අර්ථය එනවා. දැන් කියන්නේ ඒ කියන්නේ ඔතන ඔක්කොම ගත්තොත් ස්පර්ශය නිසා ඇතිවන අර අතන කිම් මුල සූත්‍රය වගේ මේ සබ්බේ ධම්මා මේ පස්ස මූලිකා එහෙම නැත්නම් මානසිකාර මූලිකා ඒ කියන කතාවේ ලොකු අර්ථයක් ඔතන එනවා කියන එක දැන් අර අපි කෙනෙක් කෙනාට මේ ට්‍රිගර් වෙන මේක දැන් උදාහරණයක් විදිහට ස්පර්ශය වැඩිපුර තේරෙනකොට අර එතනින් බහින්න අවශ්‍යයි කියන එක ඒ කියන්නේ එක එක්කෙනා කියර මේ ගති ලක්ෂණ අනුව එක එක්කෙනා ඔය බහින තැන වෙනස් වගේ අදහසක් එනවා මේ ධර්ම සාකච්ඡාවේදී වුණත් ඒකත් දැන් ඔන ස්පර්ශ වගේ දෙයක් ගත්තොත් ඒක අනිවාර්යෙන් අලක් කරන්න බැරි දෙයක් එතන මේක වෙනවා තියෙන එක වගේ අදහසක් තියෙනවා. ඒ කියන්නේ මේ හතරම තියෙනවා කියලා තියෙනවා. හැබැයි එක එක්කෙනාට මේ යම් යම් දේවල් නිකන් ප්‍රමුඛ වෙන ගතියක් වගේ එහෙම දෙයක් විතර තියෙනවා. ඒක හොඳයිද ඒක නරකයිද හතරම එක විදිහට බලන්න ඕනද ඒ ගැන පොඩ්ඩක් අදහසක් දක්වන්න.
ඔව් එතන මට හිතෙනවා ඒකේ පැත්තක් දකින්න ඕන. දැන් අපිට ගෝචර වෙන පැත්ත කිව්වහම අපිට තේරෙන පැත්ත. එතකොට දැන් ස්පර්ශය කියනකොට අපිට ගොඩක් පැහැදිලි නේ. ස්පර්ශය නිසා මේක නැත්නම් මේ නිසා ස්පර්ශය කියන එක අර හේතුවෙන් ඵලය වෙන් කරන්න බැරි ස්වභාවය අපිට පැහැදිලි. ඒක ඒ කියන්නේ අපි දැනට අහලා තියෙන ටිකනෝ ස්පර්ශය කියන්නේ මොකද්ද කියන මට්ටම තේරුම් ගන්නකොට දෙතෙන්දී හිතන්න පුළුවන්. දැන් අර අනිත් ආහාර ගත්ත කපලින්ක ආහාර ගන්නකොට නිකන් අපිට ඒ වගේ ගෝචර වෙනක කියන්නේ නැහැ. මොකද අපිට ඔළුවට එන්නේ නැර දාගත්තු මේ මොනවා හරි තියෙන දෙයක් කියන මට්ටමේ. ඒ නිසා ස්පර්ශය නම් මොකක් හරි ප්‍රත්‍යයෙන්ම තියෙන්න ඕන. ස්පර්ශ ප්‍රත්‍යයෙන්ම තමයි වේදනාව. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තමයි සංඥාව කියන ඒවා අපිට හොඳට අහලා පුරුදු වෙනවා. අපිට හිතෙනවා ඒ පැත්තෙන් අපිට මේ තේරෙනවා වැඩි මේක තමයි අපිට ගෝචර වෙන්නේ අපිට ගෝචර වෙන්නේ නැහැ කියන අදහසක් එන්න පුළුවන්. අන්න එතන සමහර විට ඔකේ ඒ මට හිතෙනවා නිකන් ඒ කියන්නේ දැන් අර පැත්තෙන් තමයි අපි යන්න ඕන කියලා ඒකෙන් විතරක් හොයාගෙන යන්න ගිහින් අපි දැනට ඉන්න තැනම හිර වෙන්න පුළුවන්. මොකද අපිට ප්‍රශ්නයක් නෑ නේද? අර ටික දෙලා කියලා. පස්පච්චය මේවා කියන එක නිකන් එක අහලා අහලා අපිට හිතෙන්නේ අපි ඒක දන්නවා කියලා. දැන් මං මත කරන්න හදන්නේ දැන් අපි කියමු ස්පර්ශයෙන් අපිට සම්මාදිට්ඨිය කියලා පස්සෙයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි නිරෝධ කරන මාර්ගයයි කියන්නේ සම්මාදිට්ඨියනේ. ඒ ස්පර්ශයෙන් ගෝචර වෙලා සම්මාදිට්ඨිය ආවනම් අනිත් එක නොතේරෙන්න බෑ. මොකද එකකින් සම්මාදිට්ඨිය ආවනම් අනිත් හැම සම්මාදිට්ඨියම කියන එක දැකලා ඉවර වෙනවා. තේරුණාද මම මතක කරන්න හදනවද? එතකොට අපි දැන් මේකේ දැන් අපිට සම්මාදිට්ඨිය තියෙනවා දෙර කියලා නිකන් චෙක් කරගන්න වගේ විදිහක්. මොකද ඒක නැහැ කියලා දැක්කොත් අපිට ඒක හුඟක් වටිනවා. තව ඒකට තමයි මේ මොනිසෝ මොනසේරි කරන්න පුළුවන් මේ තව හොයන්න තියෙනවා මේ අපිට නොතේරෙන දෙයක් මෙතන කියනවා. මේ හිතන මට්ටමට වඩා ගැඹුරු පැත්තක් මේ බුදුහාමුදුරුවෝ දෙන්නලා දීලා තියෙනවා කියලා. නැත්තම් අපි අර දන්න ටිකෙන් හරි දැන් මේක වැටහුණා කියලා නිකන් අර එහෙම හිතපු ගමන් ඉතින් මාර්ගේ වැඩෙන එක නැතුණා. ඒ යෝනිසමනස කරන්න දෙයක්වත් නැහැ දැන් දන්නවනේ. එතෙන්ට ආපු ගමන් ඔන්න මම මේක දන්නවා මට වැටහුණා. ඒක වැටහිලා තියෙන විඥානයකට නේ කියලා දකින්න දක්ෂ වෙනවා. අර විඥාන ආහාරය දන්න කෙනාට තේරෙනවා නාතාම මේ සක්කාය දිට්ඨිය. මේක නොදන්න කෙනාට ඔබ අහු වෙන්නේ. මේ හිතයි දැන් විඥාන ආහාරය හැම හරි ගැඹුරුයි ඒක මේ බලන්නම ඕන තැන. එතකොට මේක තේරුම් ගියා මේ විඥානකින් මේක දැනගත්ත කියනකොටම ආපහු අර අන්න අර මොකක්ද විඥානයට දෙන්නේ අර සැපකින් අනිනවා වගේ දෙයක් නේ. මේක ආහාරය. අපි තාම මේ ලෝකෝත්තර දර්ශනයට ඇවිල්ලා නැහැ. කියනවා වගේ දකින්න පුළුවන් නම් අන්න ඒකත් තේනවා තව. මේ ධර්ම ඊට වඩා ගැඹුරුයි තව හොයන්න තියෙනවා. වෙන කෙනට આવොත් අර ඒක යෝනිසමනසිකාරයට උදව් වෙනවා. ධර්ම විමසන්න. ඒකවල තමයි සද්ධර්මය ඇහෙන්නේ යෝනිසමනසිකාරය කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි දැන් මේකට ගැළපුණ ටිකෙන් ආ මේකෙන් තමයි මට ගෝචර වෙන්නේ අරන්ට් එක තේරෙන්නේ නැත්තේ ඔබ අපිට ගෝචර වෙන්නේ නැති හින්දා වෙන්නේ නැති. ඒක ඕනේ අපිට මේකෙන් විතරක් හොයන්න ගියා කිව්වොත් සමහර විට මේ ධර්ම මගහැරෙන්න පුළුවන්. තේරුණාද ඒ අදහස? තේරුම් ගන්න නැහැ.
එහෙමයි ප්‍රොයි මං හිතන්නේ ඔබතුමා එතන අදහස් කළේ අර එක පැත්තකින් විතරක් මේක බහින්න එපා ඒ ඔතන අදහස් කියන්නේ කොන දෙකක් ඔබතුමා අදහස් කරේ කියන්නේ ඇත්තටම ස්පර්ශයේ තේරෙනවා නම් අර තුන ඔටෝමැටිකලි තමන්ට තේරෙන්න ඕන කියන එක වගේ අදහසයි කියන්නේ එහෙම නැත්නම් මේ ස්පර්ශයේ තේරුණා කියන එකම වැරදි කියන වගේ අදහසක් තමයි ඔබතුමා කියන අදහස් කියන්නේ එහෙමනේ
ඔව් ඒක හරි වැදගත් දෙයක්. මොකද ඒක උදව් වෙනවා අපිට තව තව හොයන්නේ. මොකක් වෙලාවකට දැන් මේ දන්නවා කියලා නවතිනවනේ. ඉතින් නොදන්නවා කියලා දැනගන්න එක තමයි ප්‍රඥාව. මේක උදව් කර ගන්න පුළුවන්. ඉතින් මේක දැනගත්තා නම් අනිත් ටිකත් තේින්නේ නැහැ. මෙතන සම්මාදිට්ඨිය නම් අනිත් සම්මාදිට්ඨියටත් ගැලපෙන්න ඕන. එහෙම නොවනනම් සම්මාදිට්ඨිය නෙවෙයිනේ. ඒ තමන්ට චෙක් කර ගන්න වගේ අර ගහමට ගලපන්න කියන එක මම දකින්නේ මේ විදිහට. පෙරවන් සරණයි.
එහෙම ඒකට අර ඇත්තටම මේ නිකන් අර ඔබතුමා කියන්නේ අර උඩින් නිකන් මේක බලලා මේ ස්පර්ශයේ නිරෝධයයි ස්පර්ශයේ නිරෝධ නම් එහෙනම් අනිත් පොළොයි නිරෝධයි කියලා අර නිකන් උඩින් ගහලා දාලා යන වැඩ පරිකර නිකන් තමන්ම තමන් ප්‍රෝඩා කර ගැනීමක් වගේ දෙයක් නේ.
ඔව් ඒක තමයි. ඉතින් අද ගොඩක් වෙනකොට වෙලා තියෙන්නේ දැන් මේ ආහාර පරියාය අපිට නිකන් අහන්නවත් ලැබෙන්නේ නැත්තේ මේ ගැඹුරු පැත්තට ඒ නිසා. ඊට පස්සේ කියනවා කන බොන ආහාරය තමයි. ඉතින් ඕක එක්ක පිළිකුල බලනවා නැත්නම් මේක ඇති වෙන නැති වෙන එක බලනවා. ඉතින් ලෝකෝත්තර දර්ශනයේ පැත්තට ඉන්නේ නැහැ. එහෙම මේ ප්‍රශ්න කර කර මතු කරනකොට තේිනවා මේ අපි මේ දන්නවා කියලා හිතන්නේ කියලා දන්නේ නැහැ. කියන එහෙම ඒ කියන්නේ මම කියන්නේ පුළුවන් තරම් ප්‍රශ්න මතු කරගන්නවා Tamanth. එතකොට තව තවත් මේ ධහම නුවණින් විමසීම සිද්ධ වෙනවා. කියන්නේ හැංගිලා තියෙන අර්ථය. දැන් ලෝකෝත්තර දර්ශනය කියන එක නේ ලෝකයට ගෝචර එකක් නෙවෙයි. Taman හිතන විදිය වෙනස් වෙන්නම ඕන. ඒක මේ හැම එකේම පටිච්ච සමුප්පන්න බව දකින්න පුළුවන් වෙනවා. එකම මට මේක වැටහුණා කියන එකත් පටිච්ච සමුප්පන්නයි කියලා තරට එන්න වෙනවා. අර ඥාන 77 එහෙම තියෙන්නේ. මේකත් කියන්නේ මේක වර්තමානෙත් මෙහෙමයි, අතීතෙත් මෙහෙමයි, අනාගතෙත් මෙහෙමයි කියලා තුනක් වෙනවා. මේක නැත්තම් මෙහෙම වෙන්නේ නැහැ කියලා තමයි ඥාන තුනක් වෙනවා. 6යි. 7 වෙනි එක වෙන්නේ ඔය දැනගත් උදේ අනිච්ච. ඔකට අවිද්‍යාවක් තියෙනවා. ඒක උගත් ඥානෙ වැරදි කියලා දැනගන්න එක ඊළඟට. ඒක එහෙම හරි සියුම් මේ ධර්ම සාමය.
මේක වැඩි වෙලා තියෙන මෙච්චර අමාරුවෙන් ගත්ත මේ ප්‍රඥාවත් ඒකත් ගොරුවක් කියලා කතා ගන්න එක මම හිතන්නේ ලේසි පාසු කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්.
අන්න හරි. අපි මෙච්චර අමාරුවෙන් මෙච්චර කල් මේ අමුතු ගානක් හොයලා භාවනා කරලා දැනගත්තු එකයි තියෙන්නේ. ඕකත් බොරුයි කියලා කියනකොට මේක ටිකක් දරා ගන්න අමාරුයි. එතන තමයි ආයි අහුවේ නේද? ඒ මානෙයි සක්කාය දිට්ඨියයි මුල් වෙනවා. ඔව්. එතන ඒක තමයි මේක හරි සිවුම් කියන්නේ. ඒක දකින්න දැක්ෂ වෙනවා. අමාරුවෙන් අර ඥාන 6කට ගෙනහැලා ඊළඟට ඕකත් බොරුයි කියලා හිතනවා. ඔය දැනගත්තු දේ. එකෙනා වචනේ නෙමෙයි තමයි අවබෝධයෙන් ඉන්නවා. අර ඔබතුමා කියපු එකත් නිරෝධ ධර්මයක් කියලා තමයි තේන්නේ ඕනා විද්‍යාව ප්‍රති. කියන්නේ මේ අපි විද්‍යාවෙන් හදාගත්තු එකක් ගැනම තව ඥානයක් කියලා තව එකක් හදාගන්න. මේක ඉතින් අපි මේ මේක දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර අනිත් කියපු තැන් වලටත් ගැළපෙනවා මෙහෙම බලාගෙන යනකොට. ඒක මේ දහම හැම තැනම මේ ගැළපෙන්න ඕන. දැන් අර ඔබ තමයි ඉස්සෙල්ලා කිව්වා වගේ. තව මේකට සම්බන්ධ කරලම ගන්න පුළුවන් අපිට අර සංකාර ගැන අභිසංකරොන්ති කියන එක ගැන කතා කරන්න කියලා දරුවත් මහත්තයා කිව්වා. හැබැයි ඒක මම එතින් තමයි මේ කතා නොකර හිටියේ. වෙන ප්‍රශ්න නැත්නම් අපිට ඒ පැත්තට යන්න පුළුවන්. නැත්නම් මේ ආහාර ප්‍රත්‍යං ගාමි ගැඹුරට විමසන්න ඕන තැනක්. කොහොමද තේරුණා කියලා හිතුවොත් නම් ඔව් එවන්තරන ඔව් අහන්න පෙරවන් සරණයි
සර්. දැන් මේ මනෝ සංචේතන කියන තැන දැන් ඒ විඤ්ඤාණ ආහාරයත් ඒ කිට්ටුව වගේ ඒකටම සම්බන්ධ වගේ නේද සර්? දැන් මනෝ සංචේතනාවක් අපි ඒ කියන්නේ විඤ්ඤාණයන්නේ ඒක එතන හිතක් නේ. විඤ්ඤාණයන්නේ රූපයක් හරි ආකාරي දැනගන්නේ. එතකොට එතන ඒකත් ඒකටම සම්බන්ධ වගේ නේ සර්? විඤ්ඤාණ ආහාර එතන චුට්ටක් පැහැදිලි කරනවා නම් හොඳයි. තේරුම් ගන්නයි.
ඔව් ඒක තමයි. දැන් මේවා හොඳට විමසනකොට පේනවා මේවා එකක්වත් වෙන් කරන්න බැරි දේවල් නෙවෙයි. ආහාර හතරම යෙදිලා කියන එක. දැන් විඤ්ඤාණේ තියෙන ඕනකනක ඉතින් දැන් කිව්වා වගේ ඇහැ රූපය කියනකොටම චක්කු විඤ්ඤාණේ පහළ වෙනවා. කනයි ශබ්දී කියනකොටම සෝත විඤ්ඤාණේ පහළ වෙනවා. ඒතකොට ඒ විඤ්ඤාණ ආහාරෙ හැමතැනම යෙදෙනවා. දැන් අපි ධර්ම කරුණක් දැනගන්නකොටත් විඥාන. විඥානය කියනකොටම අපිට නොපෙනෙන පැත්ත තමයි මම ඉන්නවා කියන එක. මොකද විඥානය නිසා සක්කාය දිට්ඨියනේ, සතර ආකාර සක්කාය දිට්ඨිය. විඥානය මම විඥානවන්ත, විඥානය තුල මම ඉන්නවා, නැත්නම් මා තුල විඥානය තියෙනවා කියන ඒ අරපි රූපේ සතර ආකාර, වේදනාවේ සතර ආකාර සක්කාය දිට්ඨිය, සංඥාවේ සතර ආකාර සක්කාය දිට්ඨිය, සංකාරේ සතර ආකාර සක්කාය දිට්ඨිය වගේම විඥානේ සතර ආකාර සක්කාය දිට්ඨියමයි. ඒකයි මේ විඥානේ කියන එකත් සත්‍යයගෙන එන ආකාරයක්, සත්‍යයමයි. ඒක විඥානේ උගන්නේ ඉන්නේ තියෙන තණ්හාව මත. තණ්හාව තියෙන හැටි හැම අවිද්‍යාවක් තියෙන. දෙරලා. ප්‍රශ්න තියෙනවා. මම කියන්නේ මේක හරිම අමාරු ධර්මතාවයක්. මේ ආහාර ප්‍රත්‍ය කියන එක අපි මේ ලේසියට දාලා විමසන්න නැතුව මගහැරිය.
තෙරුවන් සරණයි සර්.
ඔව්, තෙරුවන් සරණයි.
සර් මේ අර අවිද්‍යාව කියන එක දැන් ධර්ම සාකච්ඡා වලින් දැනගෙන තියෙන අවිද්‍යාව කියන්නේ මේ චතුරාර්ය සත්‍ය නොදන්නකම, මේ ආයතන යථාභූතේ නොදන්නකමනේ. ඒක මේ එතකොට තණ්හාව කියන එකට ඒ වගේ අර අර්ථයක් දීලා කියන්න බැයිද? මොකද්ද තණ්හාව කියන එක? මේ කියන එක තේරෙන්නේ නැහැ. කියන්නේ තණ්හාව කියලා වචනේ කිව්වට මේ ඒකට අවබෝධයක් ගන්න බැහැනේ. අර අරකෙනම් අපි දන්නවා දැන් මේ ධර්ම සාකච්ඡා වලින් අහලා අවිද්‍යාව කියන්නේ මේ චතුරාර්ය සත්‍ය නොදන්නකම, මේ ආයතන වල යථාභූතය නොදන්න එහෙම එකක්. දැන් අරකට මේ මොකක්ද තේරෙන්නේ නැවන්නම් ওই තණ්හා කියන එක වචනෙට කිව්වට ඒකේ මේ එතනින් කොහොමද අපි ඒක හොයන්න පොඩි මේ උදාහරණයක් හරි කියලා තේරුම් කරලා දෙන්න සර්. ඒවත්
ඔව් ඒක අපි තණ්හාව ගැන කතා කරමු. හැබැයි අර ප්‍රථමයේ අවිද්‍යාව තේරෙනවා කිව්වහම ටිකක් මේක දෙස්සයක් හිතන්න ඕන.
නෑ සර්, ධර්ම සාකච්ඡා වලින් අරගෙන තියෙනවානේ කරුණු මෙන්න මෙහෙමයි අවිද්‍යාව කියලා කියන අවබෝධයක් නැහැ. මේ අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නකම කියන හිඳ අවබෝධයක් නැහැ, දැනුම විතරයි.
අන්න හරි, ඒක තමයි මම අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙටත් මතු කළේ. අපි අර ඩිෆයින් කරගන්නවා. මට කියන්නේ මේක මේකයි කියලා දාගන්න. ඒකයි තියෙන ඔය පොතකින් බැලුවත් කරන්න පුළුවන් වැඩ, ඩික්ෂනරිකින් බැලුවත් කරන්නේ ඕකනේ. ඒක මේ දැක්ම වෙන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. ඒකත් ඔළුවේ තියාගෙන හැබැයි අපි ඔතනින් තමයි පටන් ගන්න වෙන්නේ. දැන් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාව කියන එක දහමට ගලපෙනවා. ඒ දහමට දැන් අපි අවිද්‍යාව තේරුම් ගත්තා නම් එතෙන්ට දාලා බලන්න පුළුවන්කමක් තියෙනවා. මේකද මේ කියලා. එහෙම නැත්නම් ඕක මතක තියාගන්න ඔය දැන්. ඊ දැනුම කියන්නේ නිකන් අර වෙන විදිහකට විස්තර කිරීම. වෙන විදිහකට විස්තර කිරීම කියන්නේ ඒක නෙවෙයි. ඒ කියන්නේ අපි උපමාවක් ගත්තොත් කොහොමද කියන්නේ, අපි අර මේ දැන් අත්දැකීම ලුණු රහ කියන එකට ගන්න. දැන් ලුණු රහ කියන එක ඔබ පැණි රස නෙවෙයි කියලා කියන්න පුළුවන්. හැබැයි පැණි රස නෙවෙයි කියන එක දැනගත්තා කියලා ලුණු රහ කියන අදහස ගත්තානේ. අරක වැරදිත් නෑ. ternary කියන අපි ගත්ත දැනුම වැරදි නෑ. හැබැයි අපි ඒක දැක්කේ නෑ. අන්න තමයි වෙනස තියෙන්නේ. ඒ හින්දා දැන් අර දැනුමට අවශ්‍ය තණ්හාව කියන්නේ මොකක්ද කියලා බලන්න. ඉතින් අපි ඒ ධාමෙ විස්තර කරලා තියෙන විදිහ ටික ගන්න පුළුවන්. ඒ තණ්හාව ආපු නිසා දැන් එකක් තමයි මේ සත්‍ය මේ සංසාරය යන්නේ අවිද්‍යා නීවරණ තණ්හා සංයෝජන. අවිද්‍යා නීවරණය. අවිද්‍යාවෙන් කරන්නේ මොකද්ද? ඇත්ත වහනවා. ඒ කියන්නේ යථාභූත ස්වභාවය වහනවා. හරි. තණ්හාවෙන් කරන්නේ ඒක අල්ල ගන්නවා. ඒ කියන්නේ ඇත්ත වහනවා කියන්නේ බොරුවක් පෙන්නනවා කියන එකනේ. ඒ කියන්නේ එකක් ගන්න අර බල්ලගේ ප්‍රමාණයෙන් ගමු. දැන් වතුරට දෙන බල්ලට ගොඩ ඉන්න බල්ලගේ අවිද්‍යාව නිසා ඇත්ත ස්වභාවයේ වහනවා. මොකද ඇත්ත ස්වභාවයේ වතුරේ මේ බල්ලෙක් ඉන්න බැහැ. ඒ යථාභූත ස්වභාවය වහන්නේ මොකෙන්? අවිද්‍යාව. ඒ කියන්නේ ඒක තව විදිහට කිව්වොත් අර එළියේ මොකද්ද තියෙනවා වගේ පෙන්වන්න කරනවා. ඒ නොදන්න කම. ඒක එතකොට අවිද්‍යාව. ආ මොකද්ද තියෙනවා කියලා අපි බාර ගන්නනේ. දැන් අවිද්‍යාවෙන් එහෙම කියපු ගමන් ඒක ඇත්තනේ කියලා බාර ගන්නවනේ. ඒක සතුටින් කිලි ගන්නවනේ. අන්න ඒක තමයි තණ්හා. තණ්හා සංයෝජන. තේනවාද? අවිද්‍යාවෙන් හදන දේ ආ ඒක ඇත්තනේ කියලා හිතන ගතියක් තියෙන. ඒ එතන තණ්හාවයි. ඒ කැමැත්තෙන් බාරගත්තා. අවුක තමයි ඊළඟට අර අභිනන්දති අභිවදති අච්චෝසයති චති කියලා පාදානේ පැත්තට ඒකේ තව ලක්ෂණයක් එක. එතකොට මේ තණ්හාව කියන එක මොකද්ද කියලා හොයන්න ගියාට ඒක හොයන්න බෑ. කියන්නේ තණ්හාව මොකද්ද කියලා හොයන්න ගියාට ඒක අහුවෙන එකක් නෙවෙයි. අපිට දැන් තණ්හාව විස්තර කරන්න වෙන්නේ ප්‍රමුඛක් හරිදා. ඒ කියන්නේ තණ්හාවෙන් ගෙන එන්නේ මොනවද කිව්වොත් අන්න ඒකට තණ්හාව ගැන අදහසක් ගන්න පුළුවන්. ඔක අපි යම් කෙලින්ම සූත්‍රයකට මම කතා කරන්නත් සිටිය සූත්‍රේ පඤ්චනීය සූත්‍රේ ටිකක් තේරුම් ගත්තොත් වගේ ඒවා මේ අපිට අදහසක් ගන්න පුළුවන්. පඤ්චනීය සූත්‍රේ මතක ඇතිනේ අර රූපං රූපස්සය සංකතං අභිසංකරං තේපි සංකාරෝ කියලා එහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ගැනම කියනවනේ. දැන් ඔය වගේම
සමාවින්නේ මේ එතකොට අවිද්‍යාවම තමයි මූලික. අවිද්‍යාව හින්දම තමයි අපිට තේරුම් ගන්න බැහැරි නේද? අවිද්‍යාවමයි මූලික. එහෙම නේද?
විද්‍යාව හින්දා තේරුම් ගන්න බෑ කියන එකත් එක පරියායක්. විද්‍යාව කියන්නේ යථාභූත ස්වභාවය නොදන්නකම, චතුරාර්ය සත්‍ය නොදන්නකම. හරි. ඒ වුණාට දැන් තණ්හාව තියෙන්නේ අවිද්‍යාව නිසා. දැන් විද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි තණ්හාව. දැන් අවිද්‍යාවෙන් ලෝකේ මොකක් හරි හැදුවේ නැත්නම් තණ්හාවෙන් බැඳෙන්න බෑනේ. බෑ, තන කාලපරතරයක් නැහැ. මේ ලෝකේ හරි තිස්සෙත් කලේ හරි මොකක් හරි හදන්නේ විද්‍යාවෙන්නේ. ඒක ඇත්ත කියලා පිළිගන්නේ තණ්හාව. තේරෙනවා? අවිද්‍යා නිවරණං තණ්හාවං. මේ දෙක එකතන තියෙනවා. ඉස්සෙල්ලා මේක හදලා පස්සේ මේකට තණ්හාවෙන් බැඳෙන කතාව නෙවෙයි මේ කියන්නේ. ඒ දෙකම අර මේ ඇති කල්ලි මේ වෙයි. ධර්මතාවය. මේ ප්‍රශ්නේ සතිය ගන්නවා. පැහැදිලිද? අදහසක් ගන්න පුළුවන්.
තව ටිකක් හිතන්න ඕනේ, තව අහන්න ඕනේ. එතන සර්නේ
බොහොම පිට. දරෝ තමයි. තෙරුවන් සරණයි. ඔබතුමා ඔය කියන්නේ අපි දැන් අවිද්‍යාව නැත්තම් නොදැනීම නිසා තමයි අපි යමක් ඇති කරගන්නේ. ඒ ඇති කරගත් නිසා තමයි ඒකට තණ්හාව ඇති වෙන්නේ. ඒ හරිද?
ඔව්, එතන කාලතරතරයක් දාන්න එක.
කාලතරතරයක් දෙන්නේ නැහැ. අවිද්‍යාව නිසා තමයි අපි යමක් තියෙනවායි කියලා ගන්නෙ. ඒ තියෙනවායි කියලා ගත්තා නම් ඒකට තමයි ආශාව ඇති වෙන්නේ. අපි අවිද්‍යාවක් නැත්තම්
ඒකට එතන මෙහෙම ගන්න. දැන් අවිද්‍යාව නිසා තමයි තියෙනවා කියලා ගන්න. ඒ ගත්ත දෙයට ඇති වෙන ආශාව නෙවෙයි මේ කියන්නේ. තියෙනවා කියලා ගැනීමමයි තණ්හා. ගත්ත දෙයට ආශා කරන එක ඒක තව දිගින් දිගට යන එකක්. ඒක මේ කර මේ ලෝකෙට අයිති පැත්තේ මේ තණ්හා කතාව. දැන් මේ කියන්නේ අවිද්‍යාව නිසා තියෙනවා වගේ පෙන්වනවානේ. ඒක ඇත්ත කියලා පිළිගන්න ගතියක් තියෙනවා. ඒක එහෙමයි කියන්නේ.
ඔව් ඒක හරි. ඡන්දේ කියලා කියන්නේ ඒක.
ඔව් ඔව්. ඒ ඡන්දේ කියන්නේ තකනම තමයි. ඒකේ සතුටු වෙන ගතියක් තියෙනවා.
ඡන්දේ කියවත් ඔක්කොම ඉතින් තණ්හාවම තමයි.
ඔව් ඔව්. ඒක දැන් හැදුවට පස්සේ ඒකට තණ්හා කරන එක නෙවෙයි මේ කියන්නේ. ඒකට ආය තණ්හා කරනවා නෙවෙයි. ඒකමයි තණ්හා. ඒකමයි අවිද්‍යාව. ඒකමයි කියුවට ඒකේ අර වෙනස්කම් ටික තේරුම් ගන්න. මේ ඒ තුලමයි මේ කතා කරන්නේ. ඒකමයි සත්‍ය. වෙන තණ්හා ඔව් ඒ හැදීමම තණ්හාවයි. හැදීම කියන්නේ අවිද්‍යාවෙන් තමයි හැදුනා වගේ පෙන්නන්නේ. ඒ හැදීමමයි ඔන්න ඔතන තමයි දැන් ඔය රූපය නිදී හොයන්න ඕන. රූපය සකස් වෙන ස්වභාවය. ඒකයි ඔතන අර රූපණය කියන්නේ. දැන් අපිට හිතන්නේ රූපය ගැන හොයන්න ඕන කියලා. රූපේ නිමේ ඒ සකස් වෙන ගතිය රූපනේ. ඔව්. අර යමක් කියලා වෙන් කරනකොට හැදිලා ඉවරයි. දැන් යමක් වෙන ස්වභාවයයි අපි අල්ලන්න ඕන. දැන් යමක් හට ගන්න ස්වභාවයක් තියෙනවා. ඔතන තමයි දැන් අපි මං හිතන්නේ අර මේ කර්ජනීය සූත්‍රයේ බැලුවොත් තව පැහැදිලි වෙයි. මං ඒකේ කොටසක් ගමුද දැන් මේකට අදාළ හින්දා. දැන් ඒකේ ඒ සූත්‍රේ හරිනම් මුලින් දැන් කියන්න ඕන අපි ඒ උනාට මේ කතියෙන් ගත්තොත් අතීතේ මනෝ හරි හිතුවනම් අනාගතේ හිතුවනම් වර්තමානයේ හිතුවනම් ඒ ඔක්කොම මේ පංච උපාදානස්කන්ධේ හරි පංච දෙයක් හරි ගැන කියනවා. එතකොට ඒ මෙනෙහි කළානම් මෙනෙහි කරන්නේ ඒකේ ඊළඟට අහනවානේ මේ ජාති පහකි තේරුම් ගන්න බලන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ හරි. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම අහනවා මන්නේ ඔයාලට පුළුවන් නම් ඒ කර්ජනීය සූත්‍රය ඕපන් කරගන්න. ඒකේ තියෙනවා කිංච භික්ඛවේ රූපං වදේත. මහණෙනි මේ රූපය කියලා කියන්නේ මොකක්ද? කිංච භික්ඛවේ රූපං වදේත. ඒ කියන්නේ දැන් අපි රූපං කියනකොටම රූපය කියනකොටම අපිට එන අදහසක් තියෙනවානේ. ඉතින් ඒ කාලෙත් ඒ ඉන්දියාවේ ඉතින් රූපය කියනකොට මිනිස්සු අදහස් කරපු දෙයක් තියෙනවා. හැබැයි මේ ලෝකෝත්තර දර්ශනේ වෙනස තියෙන්නේ බුදුහාමුදුරුවෝ දෙන්නන්නේ ලෝකෝත්තර දර්ශනේ ලෝකෙට අයිති තේරුම නෙවෙයි. ලෝකෝත්තර දර්ශනයේදී ලෝකෙට අයිති දේ බොරුවක් කියලා පේනවා. ඒ කියන්නේ මෙච්චර කල් දැනගෙන හිටිය එක බොරු නෙමෙයි වෙන. ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. එතකොට මහණෙනි මේ රූපය කියලා කියන්නේ මොකක්ද? කිංච වික්කවේ රූපං වදේත. අපෙන් අහුවුත් රූපය කියලා කියන්නේ මොකක්ද කියලා අපිට එන උත්තර ටිකක් තියෙනවානේ. ඒක නැත්නම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකක්ද? රූපසීතිකෝ. වික්කවේ තස්මා රූපන්ති උච්චති. එතකොට රූපන්ති. රූපය ඒ රූපන්ති කියන එකේ අන්ති කියන්නේ ගාප් කෑල්ලක් රූප කියන කෑල්ල රූප කියලා කියන්නේ. එකයි රූපන්ති කියන්නේ. ඒක රූපන්ති උච්චති රූපන්ති රූප කියලා කියන්නේ මොකද්ද? රූපසීති. මේ රූපණයයි රූපය කියලා කියන්නේ. හරි? ඒ කිය අපිට රූපණය කිව්වට මොකද්ද කියලා ඔක තේරෙන්නේ නැහැ නේ. අර රූප කිව්වා වගේ තේරෙන්නේ නැහැ. අපි බුදුහාමුදුරුවෝ මේ රූප කියලා කියන්නේ රූපණය. ඊළඟට තමයි විස්තර කරන්නේ කේන රූපති. මොනවයින්ද මේ රූපණය වෙන්නේ? හතර බලන්න දැන්. රූපණය කියන එකටයි රූප කියලා කියන්නේ. ඊළඟට ඒක ටිකක් පැහැදිලි කරන්න මොනවයින්ද මේ රූපණය සිද්ධ වෙන්නේ? එතකොට කියන ඔය සීතය. සීතය නැති රූපති. උෂ්ණය බඩදින්නේ සිපාසෙන් ඔය මෙසිමත් දුරුවන්ගෙන් මෙන්න මේ රූපණය වෙනවා කියන්නේ. උප්පති. හරි. ඊට ඒ වගේම රූපණය වෙනවා. මොනවයින්ද රූපණය වෙන්නේ? මෙන්න මේවයි. හැබැයි දැන් රූපණ කියන අර්ථය මේ රූපය කියලා හොයාගන්න. ඒ වගේ දැන් දෙවෙනියකට ගියොත් කිංච භික්ඛවේ වේදනං වදේත කියලා වේදේ තීති කෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. වේදේ තීති විඳින ගතිය විඳින ස්වභාවය ඒ තමයි වේදනාව. දැන් අපිට සමහර විට වේදනාව මොකද්ද කියලා අහුවොත් ආ සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම සුඛ වේදනා කියලා හැම විස්තර කරනවානේ. බලන්න මේ වේදනාවද ඇත්තටම දැන් වේදේ තීති නේ විඳින බවයි වේදනාව කියන්නේ. ඊට පස්සේ එතනම තේරෙනවා කිංච වේදේ මොනවද විඳින්නේ. දැන් මොන වද විඳින්නේ කියන එකයි විඳීම කියන එකයි දෙකක් කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ වේදේ තීති කියන එකයි මොනවද විඳින්නේ කියන එකයි යාති දෙක. අපිට අර මොනවද කියන එක තමයි දැන් වේදනාව වෙලා තියෙන්නේ. මොනවද විඳින්නේ කියනකොට සුඛාන්ති වේදේ. දුක්ඛාන්ති වේදේ. අදුක්ඛම සුඛාන්ති වේදේ. දැන් අපිට එකපාරට යන්නේ අර සැප. සැප වේදනාව. දුක් වේදනාව. නෑ. එතකොට සැපද දුක්කද අදුක්ඛම සුඛද කියන එක කියලා අපි හිතනවා වේදනාව. ඒක නෙමෙයි වේදනාව. ඒ විඳපු දේවල් විඳීම කියන එකේ ඒව එකක්වත් නැහැ. ඒක තමයි අදහස්. ඒ කියන්නේ අපි අර දැන් රූපය කියන එකේ අපි රූප කියලා හිතන ටික නෙවෙයි. දැන් අපි මනුෂ්‍ය ශරීරයේ රූපය කියලා අපිට හිතනවා. හැබැයි ඒක නෙමෙයි මේ රූපණය කියන එක. හරි. දැන් වේදනාව කියනකොට අපිට හිතන ආසත්ත දැනනවා. ඒක තමයි වේදනාව. නැත්නම් දුක දැනනවා. වේදනාව වේදනාව ඒක නෙමෙයි වේදනාව කියන්නේ. වේදනාව කියන්නේ විඳින ගතිය නිසා සැප හෝ දුක හෝ කියන එක නෙමෙයි. ඒ කුමක්ද විඳේ කියලා හෙව්වොත් සැපක් විඳ කියන්න පුළුවන්. කුමක්ද විඳේ දුකක් විඳ. ඒ කුමක්ද විඳේ කියනකොට විඳීම නෙමෙයි. ඒකයි මෙන්න මේක මේ අදහස ගන්න ගොඩක් උත්සාහ කරන්න ඕන. අපි අදහස නෙමෙයි ගන්නෙ, අදහස පැහැදිලි කරන්න දීපු දේවල් ටික. ඒකයි ඉස්සෙල්ලා අර තණ්හා කියන එක මොකද්ද කියලා ඇහුවට එහෙම කියන්න අමාරුයි. දැන් මෙන්න මේ වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා කියන එක හම්බ වෙනවා. තණ්හාව කියන්නේ මොකද්ද කියලා හොයන්න ගියා. ඒක තමයි හම්බ වෙන්න ඕන. නැතුව සංහාව මේකයි කියලා වෙන් කරලා මේ කියන්න බෑ. ඒක දැන් අපි ඊටත් වඩා දැනෙන එකක් ගත්තොත් දැන් අපිට තරහ කියන එක හැමෝම දන්නවනේ. දැන් තරහ කියන්නේ මොකද්ද කියලා හෙව්වොත් කියන්න පුළුවන්. තරහ විස්තර කරනවා. ඔව් දැන් අපි තරහ කියනකොට දැන් නොකමැත්ත කියනකොට මොකටද නොකමැත්ත කියන එකක් එක්කනේ කියන්නේ. මම මෙන්න මෙයා එක්ක තරහ. නැත්තම් මම මෙන්න මේක එක්ක තරහයි. මේ නොකමැත්ත කියන එක වෙන් කරගන්න බැහැ දෙකින් තොරව. තේරුණාද? නොකමැති වෙන දෙයුත් ඉතක නොකමැති වෙන කෙනෙක් ඉන්නවා. ආ. ඒක බාරගත්තා කියන්නේ ඒ බාරගත්තු මමත් ඉන්නා නේද? මට සාපේක්ෂව තමයි තරහව කියන්නේ. දෙයකට සාපේක්ෂව තමයි තරහව කියන්නේ. හරි. හැබැයි තරහ මොකද්ද කියලා කිව්වොත් දේකින් තොරව ඔක විස්තර කරන්න බෑ.
ඒක විස්තර කරන්න නම් ලෝකෙට බැහැලා ලෝකේ දේවල් වලින්ම තමයි ඒක විස්තර කරන්න වෙන්නේ.
අනේ ඒක තමයි අපිට වෙලා
තියෙන්නේ. ඔව් ඒ විදිහටම තමයි අර ප්‍රශ්න දෙකෙත් දෙවනි ප්‍රශ්නේ ලෝකෙට බැහැලා තමයි විස්තර කරන්නේ. ලෝකෙට බැහැලා විස්තර කරන්නේ ඒ ලෝකේ තියෙන දේ නිත්‍ය කරන්න නෙමෙයි. ඒ ලෝකෙට බැහැලා විස්තර කරන දේ තුලින් ඒක ඉක්මවලා ඒක ඔබට යමක් හිතන්නයි ලෝකේ දේ තුලින් විස්තර කරන්න කියන එකටයි එන්නේ.
ඔව් ඒක තමයි. දැන් අපිට ඔය විස්තර කරනකොට අපිට වැටහෙන දේ ලෝකෙටයි. හැබැයි ඒක නෙවෙයි මේ කියන්නේ. ඒක ඔව් ලෞකික දේවල් නැතුව විස්තර කරන්න බෑ. අපිට තේරෙන්නේ නෑ නේද? ලෝකෙට ඇති දේ කොහොමනේ විස්තර කරන්නේ? අපි කරන්නේ විස්තර කරනකොට අපි දන්න දේ තමයි මේ කියන්නේ කියලා අර ලෝකෙට ඇති ටිකක් අපි දන්නවනේ. ඒ ටික ගන්නවා. අපිට ඒකෙන් ගොඩක් එහාට ගිය මේ දර්ශනයේ තියෙන බුදු කෙනෙක් වෙන්න ලෝකෝත්තර දර්ශනය කියලා. අන්න ඒ අපි හිතන විදිහ වෙනස් වීම තුල තමයි මේ සම්මාදිට්ඨිය කියන එක. කියන්නේ අපි දැන් ලෝකෙට අයිති විදිහට හිතලා නියොක් තේරුම් ගන්න හදන. ඒ හිතන විදිහම වැරදි කියලා තේරෙනවා. ඒක තේින්නේ ඒක මේ අවබෝධෙත් එක්ක තමයි. දැන් මොන දැන් රූපය කියලා අපි හිතන එක නෙමෙයි මේ බුදුහාමුදුර රූපය කියන්නේ. වේදනාව කියලා අපි ගත්ත අදහස නෙමෙයි මේ බුදුහාමුදුර වේදනාව කියලා කියන්නේ. ඉතින් ඒක මේ සූත්‍රයෙන් හොඳට නැවත නැවත විමසන්නවා. ඒ කියන්නේ දැන් මේ වේදනාව කියන්නේ වික්‍රේ වේදනාවක් නේද? වේදනාව කියලා කියන්නේ මොකද්ද වික්ෂණ? ඒක ඇයි බුදුහාමුදුර විස්තර කරන්නේ? ඒ කාලෙත් මේ වේදනාව කියලා එකක් දැනගෙන හිටියනේ. ඊට වඩා වෙනස් දෙයක් නේ කියන්නේ. ඒ මිනිස්සු දැනගෙන හිටියේ ලෝකෙට අයිති ලෝකෝත්තර දර්ශනේ. ඒකට ඒ වචනම පාවිච්චි කරන්න උනාට මේ ලෝකෝත්තර දර්ශනය කියන්නේ ලෝකයාට ඇත්ත නෙමෙයි. ලෝකයා ගිය ඇත්ත බොරු වෙන එක. ඒ වේදනං වදේති කියනකොට මේ ගින්දින ගතියමයි වේදේ තී ගින්දීමමයි වේදනා. ඒ වගේ දැන් සුඛංති දුක්ඛංති කියන එක ඕක දැන් අර ලෝකෙට ඇති දේවල් වලින් විස්තර කරන්න යන එක උදව් කරගන්න කියලා. හැබැයි මේ සුඛහරි දුක්ඛහරි කියන එක නෙමෙයි වේදනා. කිච්චර වේදේ මොනවද විඳින්නේ කියලා ඒ මොනවද කියන කතාව නේ කියන්නේ වේදනාව නෙමෙයි. ඒකට ඒ වහින් අපි ගන්න දක්ෂ වෙන්න ඕන මෙන්න මේ වේදේ තීති කියන අදහස. ඒ වගේ වෙන රූප ටිකක් කියනකොට අර මේ රූපණ අර්ථය ගන්න TypeError මේ දක්ෂ වෙනවා. ඒකට සීතලෙන් උස්නේ රූපණය වෙනවා කියනකොට අපිට අර රූපයක් වෙනස් වෙන එක නිමේ සිහි වෙන්න ඕන. ඒ ස්වභාවය රූපය අපහැරලා මෙන්න මේ ස්වභාවය මොකද්ද කියන අදහස. ඒක සුඛ දුක්ඛ දුක්ඛම සුඛ අපහැරලා මෙන්න මේ වේදනා වේදේ තීති කියන ස්වභාවය. ඒ වගේ සංඥාව කියන්නේ මොකක්ද කියලා අහුවෝ අපට එනවා ලොකු විස්තර එනවා. සංඥාව කියන්නේ අඳුනා ගැනීම කියනවා. වෙන් කර ගැනීම මොනවා හරි එක එක විදිහට විස්තර කරනවා. ඒකට මේ සංඥානීති සංඥානණය සිදුවන පද්දේක කියන්නේ ඒක නිකන් ක්‍රියාවක්. ක්‍රියාවක් කියලා මේ රූපයේ තිබෙන ක්‍රියාවක් මේ දෙයක් නෙමෙයි. වේදනාව කිව්වේ ක්‍රියාවක් දෙයක් නෙමෙයි. හරි. ඒ වගේ සංඥාව කියන්නේ ක්‍රියාගතියයි හඳුනගන්නවා. සංඥානාති. සංඥානණය වෙන ස්වභාවයේ ක්‍රියාව. හඳුනාගත්ත දේ නෙමෙයි මේ සංඥාව කියන්නේ. දැන් බල්ලා පුතුව කියලා අපි හඳුනාගත්තානේ ඒක නෙමෙයි සංඥාව. හරි. ඒ අඳුනා ගැනීම ක්‍රියාව. අඳුනා ගැනීම ක්‍රියාව තුළ දේවල් නැහැ. නිදීනේ ක්‍රියාව තුළ නිදපු දේවල් නැහැ. උපනේ වීමේ ක්‍රියාව තුළ රූප නැහැ. හරි. එතකොට දැන් අඳුනා ගැනීම සංජාන කියන එක තින්ජ සංජාන. මොනවද අඳුනා ගන්න කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ අඳුනා ගැනීම නෙවෙයි. අඳුනා ගැනීම කියන එක තේරුම් ගන්න මේ මොනවද අඳුරගත්තේ කියනකොට නිලම්පි සංඥානා නිල් පාට අඳුරගත්තා. හා සීතම්පි සංඥානා කා පාට අඳුරගත්තා. සීතකම්පි සංඥානා ලෝහිතකම්පි සංඥානා කියන රතු පාටක් කියලා අඳුරගත්තා. එතකොට මේ සංඥානණය කියන්නේ රතු පාට නිල් පාට කහ පාට නෙවෙයි. හැබැයි එතන අඳුනගන්න ක්‍රියාවක් තියෙනවා. අනේ සංඥානනේ කරන ස්වභාවය තමයි සංඥාව කියන්නේ. ඒ වගේ කිංච බික්කේ සංකාරය වගේ. සංකතං අධිසංකරොන් තීතිකෝ වික්‍රේ තස්මා සංකාරාති උච්චති. ඒතර සංකතයේක අභිසංකරණය. ඒ කියන්නේ අපට සකස් කරන ගතිය වගේ අනේ ක්‍රියාවලිය තමයි මේ සංකාරා කියන්නේ. ତොට කිංච මොනවද? ඒ සංකාරයේ මේ සංකතන අධි සංකරම්. රූපං රූපත්තයි. ඒක රූපේ රූපේ පිණිස සකස් වෙන අනේ සංකතන අධි සංකරම් කියන එක. නැත්නම් වේදනාව පිණිස සකස් වෙන ස්වභාවයක් තියෙනවා. අනේ සංකාර ඒක ක්‍රියාවක් විතරයි. ඒක සංඥාවක් පිණිස සකස් වෙන ගැතිය. සංඥම් සංඥාය සංකතාදි සංකරොන් කිවි. සංකාර. ඊළඟට සංකාරේ සංකාරත්තාය. සංකාරයේ පිණිස අභිසංස්කරණයක් වෙන. සකස් වෙන ගැතියක් තියෙනවා. එහෙනම් සකස් වෙන ගැතිය. ඒ වගේ විඥානං විඥානත්තාය සංකතා විසංකරම් කිවි. විඥානයේ විඥානයක් පිණිස සකස් කරන ගතිය සකස් වෙන ගතිය. ඒක කවුරුත් කරනා නෙමෙයි සකස් වෙන ගතිය. අන්න ඒකට කියනවා තස්මා සංඛාරා කී උච්චති. ඉහි ඒ සංඛාරයකට එයාගේම දැන් විඥානය කියලා අපි කියනවානේ මං කියේ අර අපි ගොඩාක් අහු වෙලා තියෙන විඥානයට කියලා දැන් බුදුහාමුදුරුවෝ අහන කිංච පිටවේ විඥානං වදී. මේ විඥානය කියලා කියන්නේ මොකද්ද? විඥානාසීති. විඥානණය කරන ක්‍රියා විඥානණය වෙන බව දැනගන්න ක්‍රියාවක් තියෙනවානේ. දැන ගැනීම නෙවෙයි දැනගන්න ක්‍රියා විඥානාසීති. ඔබිටේ කස්මා විඥානාන්ති උච්චති. ඒක මොනවද දැනගන්නේ කිව්වොත් අන්න අපිට කියන්න පුළුවන් එකද අපි කිංච විඥානාති. අම්බිලම්ති විඥානාති. තිත්තකම්ති විඥානාති. කටුකම්ති විඥානාති. මధుරම්ති විඥානාති. කාරිකම්ති විඥානාති. කාරිකම්ති විඥානාති. ලෝණිකම්ති විඥානාති. අරෝණිකම්ති විඥානාති. කීකිය කියනවා. මොනවාද මේ? අම්බිල කියනකොට නිකන් ඇඹුල් නේද? ඈ? ඒ ට්‍රස්වල් කියන කියන්නේ. ඈ? එතකොට මේ මොනවාද මේ දැනගන්නේ? ඇඹුල් රස. කියලා ඒක නිකන් අභිසංස්කරණ නැත්නම් විශේෂයෙන් දැනගන්න. චිත්ත රස කියලා ඒ අභිසංස්කරණ චිත්ත රස. එහෙම නැත්නම් මේ කහත රස වගේ කුළු රස කියලා කියන මිහිරි බව මధుර බව මේ ඊළඟ කර රස කියලා එකක් තියෙනවා. ඒ ඊළඟට අර ඔක්කොම එකතු වෙලා නැත්නම් මිශ්‍ර රස වගේ දැන ගන්නවා. ඊළඟට ලෝණ කියන්නේ ලුණු රස. මේ අරමුණු දැන් විශේෂයෙන් දැන ගන්නවනේ. ඒ මේ රසයි කියලා විශේෂයෙන් දැන ගැනීමක් තියෙනවා. ඒකට ඒ රස අල්ලගන්නේ කාමයෙන්. පස්ස අදාළ නැහැ මේ දැන ගැනීම කියන ක්‍රියාවට. මේ දැන ගැනීම කියන ක්‍රියාව තමයි විඥානය, විඥානය කියන්නේ. දැන් ඔන්න බලන්න දැන් ඔය වචන ටිකම බුදුහාමුදුරෝ විස්තර කරන්න කලින් උත් ලෝකයා දැනගෙන හිටියනේ මේ ලෝකෙට තියෙන වචනනේ. එතකොට මේ විස්තරේ අහන්න කලින් දැනගෙන හිටිය කෙනා මේක කියන අසුතවත් පුතඥය කියලා. දැන් හිතන්නේ කාටක් ගාලා අපි මේක අරගෙන දැන් එහෙනම් සුතවත් ආරේශාව කියලා කිව්වා. හරි සුත්‍රස්ත ආරේශාවකෙ පින්න බුදු ප්‍රඥාන වහන්සේ පෙන්නපු එකට අනුව මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒකට තමයි සුත්‍රස්ත ආරේශාව. ඒකට මේ අපි දැනට ඉන්න මේ දන්න ටිකෙන් ඒක නෙමෙයි මේ කියලා. ඒ වචනම තමයි මේ ඊටවඩා වෙනස් ධර්මතාවයක් මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ලෝකයා දන්න ටික නෙමෙයි. ලෝකයා දැක්ක ආර්ය දර්ශනයේදී බොරු වෙන විදිහ එකක්. එකට ඒකක් මෙන්න මේ හිතන්න ඕන ගතියයි මේකෙන් තේරුම් ගන්න ඕන. ඒක නෑ අපි දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා හිතන් ඉන්න ටික නෙවෙයි මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඊළඟට පෙන්නනවා සත්‍ය වික්‍රේ සුතවාරිය සාවකෝ ඉති පරිසංචිත්තති. අනර ඒ වචන ටික මේ කිව්වට පස්සේ තමයි බුද්ධහන්තු සුතවාරිය සාවකෝ කොහොමද මේක මෙනෙහි කරන්නේ. චෝට භික්ෂුනි මෙන්න මේ සුතවාරිය සාවකෝ මෙන්න මෙහෙම මෙනෙහි කරනවා ඉති පරිසංචිත්තති. ඒ තැනම තේරුම් ගන්න මේක අහලා නැති කෙනාට මෙහෙම මෙහෙ කරන්න බෑ. සුතවත් ආශ්‍රවකය මෙහෙම මෙහෙ කරාට අසුතවත් කෙනාට මෙහෙම මෙහෙ කරන්න බෑ. ඒකයි මේ ධර්ම එහෙන දකින එකේ වැදගත්. සත්‍යබික්කේ සුතවාරී ශ්‍රාවකෝ ඉති පරිසංචිත්තේ. අංකෝ ඒතරහි රූපේන කඥා මාව මේ දැන් රූපයෙන් කාදම ඒ කියන්නේ විනාශ වෙනවා කියන එක නේ කාදමන කියන්නේ කඩ්‍යාන මේ කඩ්‍යනේ හරි කාල දානවා විනාශ වෙනවා මේ දැන් ඒතර කියන්නේ දැන් මේ රූපෙන් මේ කාදම ඒ සුත්‍රත් අරියසාවකයට තමයි ඒක තේරෙන්නේ ඒ කියන්නේ රූපේ මොකද්ද කියලා රූපේ ඇත්ත කත්තේ දැක්ක කෙනා අතෝ ඒතරයි රූපේන කඩ්‍යාන එතකොට දැන් මේ රූපේ මාව කාලා දානවා එයාට කරලා දානවා එහෙනම් අතීකම්පාහන් අද්දාන මේව මේව රූපේන කද්දි දැන් මේ වගේ කාලා දාන විදිහටම අතීතේ කාලා දාලා තියෙනවා රූපේන කද්දි රූපේ සියයතාපි ඒතරසි පච්චුප්පන්නේන රූපේන කද්දා ඒ මොකක් වගේද දැන් පච්චුප්පන්නන රූපයෙන් කාලා දානවා වගේ. ග්‍රන්ථ තේරුම් ගන්න කියන්නේ. අපි ඒක දැන් සිංහල තේරුමත් කියන්න. මහණෙනි හිදී අසුපිරූ තැන්නේති. ආර්ය ශ්‍රාවක දෙමි. සුතත් ආර්ය ශ්‍රාවක කියන. ඔක තෙමේ මෙසේ සලකයි. ඉති ප්‍රසංකෙක කියන්නේ. මම වනාහි දැන් රූපේ නිසා පෙලින් කඥණය කියන එක පෙලින් කාගමන කියන මම වනාහි දැන් රූපේ නිසා පෙලින් දැන් මම වනාහි පවස්නා රූපේ නිසා යම්සේ පීඩාවට පැමිණෙයිද හරි මේ දැන් පවස්නා රූපේ නිසා යම්සේ පීඩාවට පැමිණෙයිද පරිජ්ජෙන්න අතීත කාලයේද රූපේ නිසා පීඩාවට පැමිණෙයිද අම්මනාහි අනාගත රූපයේ කෙරෙහිද කැමැති වන්නේ නම් දැන් වර්තමාන රූපේ නිසා යම්සේ පීඩාවට පැමිණෙන්නේ පෙරෙච්චෙන්න මම අනාගත රූපේ නිසාද පීඩාවට පැමිණෙන්නේ නෙමි. දැන් මෙන්න මෙතන මේ සිංහල තේරුම මෙහෙම වුණාට මම අනාගත රූපයේ කෙරෙහිද කැමැති වන්නේ නම් කියනකොට දාගන්න එපා මේ ඇලුනොත් විතරයි ආසා වුණත් විතරයි කියේ. අර ඉස්සෙල්ලා ඇහුවේ සංහාව කියන්නේ මොකද්ද කියලා? රූපය ඇත්ත කියලා බාර ගන්න ගතිය නෑ කියන්නේ. කැමති වෙනවා කියලා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් රූපේ හදනකොට ඒක පිළිගන්න ගතියමයි මේ කැමති වෙන එක. ඒක පිළිගත්තොත් ඒ කාල දැන්න විනාශ වුණා. විනාශ වුණා එක එර්නන්ද මේ ගැඹුරු අර්ථ. එතකොට රූපයක් තියෙනවා ඒකට කැමති වුණාට පස්සේ විනාශ වෙනවා නෙමෙයි. රූපය බාර ගැනීමම. එතන මේ රූපණය කියන එකේ ඇත්ත ඇති ඇති නොදකින්. ඇයි ඇත්ත ඇති ඇති නොදකින්නේ? ඒ අවිද්‍යාව. අවිද්‍යාවෙන් ඇත්ත වහලා තියෙන්නේ නේවරණ. එතකොට ඒ රූපය බාරගන්න. එතකොට සිතේ මෙසේ සලකා අතීත රූපයේ කෙරෙහි බලාපොරොත්තු රහිතලී අනාගත රූපේ නොකමැතිවි. අවස්නා රූපයේ කලකිරීම පිණිසද නැලීම පිණිසද නැති කිරීම පිණිසද පිළිකන්නේ වේ. එහෙනම් ඒ පච්චුප්පන්නයකට එන හැටි. නැත්නම් රූපය ගැන දැන් අත්ලි ප්‍රේසුකාරී ශ්‍රාවකෝ ඉති ප්‍රතිසංකේතේ දැන් සුඛාකාරී ශ්‍රාවකය කොහොමද දැන් රූපේ ගැන මෙනෙහි කරන්නේ අහංකෝ ඒතරෙහි රූපයෙන් කඥාන දැන් මේ රූපේ මාව කාලා දානවා අතීතං පාහං අද්දානං එව මේව රූපේන කඥි අතීතේ මාව කාලා දැම්මා කොහොමද දැන් ඒ සියයපති ඒතරෙහි දැන් අච්චුප්පන්නේන රූපේන අච්චුප්පන්න උන රූපේ කාලා දානෝගි අහිතේ කාලා දැන් අහංචේව කෝපන අනාගතං රූපං අභිනන්දෙය්‍ය එතන අනාගත රූපේ අභිනන්දනේ අනාගතං පාහං අද්දාන එවමේ රූපේන කද්දීය ඒ අනාගතයේදී මේ රූපෙන් මේ විදිහටම කාලා දාන සියයතා කීතරහි පච්චුප්පන්නේ එතකොට කොහොමද දැන් මේ පච්චුප්පන්න රූපේන පඤ්චාමිති. දැන් මේ පච්චපන්නවන රූපෙන් කාලා දානවා. එතකොට මොකද වෙන්නේ? සෝ ඉති ප්‍රතිසංකාය. අතීතස්මින් රූපස්මින් අනතේ හෝති. එතකොට ඒ අතීත රූපෙට දැන් අපේක්ෂාවක් එන්නේ නැහැනේ මේ කාලා දානවා කියන එක දැක්කොත්. අනාගතං රූපං නාබිනන්දති. අනාගත රූපයේ අභිනන්දනය වීමක් එන්න විදියකුත් නැහැ. ඒ කොහොමද පච්චුප්පන්නස්ස රූපස්ස. නැතනයි ධර්මතාවය. පච්චුප්පන්නස්ස රූපස්ස. සත්‍යයෙන් උපන්න රූපයේ නිබ්බිදාය, ඉරාදාය, නිරෝධාය ප්‍රතිපන්නෝ හොති. ඒක කලකිරෙන්න, අපහැරෙන්න මේ නිරෝධාය ඒ සඳහා පිළිපැන්න ප්‍රතිපන්නෝ හොති. එරාද දැන් ගොරු සුතවත් ආරශාවීත්තේ වෙනකොට වෙන වෙනස ඔන්නෝකයි. මේ රූපයේ රූපණයේ යථාභූත ස්වභාවය දකිනකොට සිද්ධ වෙන දේ තන මම හිතන්නේ ලස්සන්ට විස්තර කරනවා. ඇයිතනේ අර කලින් අහපු ප්‍රශ්න වලට උත්තර එනවා නෝ ඒ ටික වුණින් වෙනසන්න ඕන දැන් අපි දන්න තේරුම දාගෙන හරියන්නේ නැහැ. සූත්‍රයක හොඳට බලන්න මේක ගැටලු තියනවද අදහස් තියනවද අහන්න බලන්න තේරුම් ගන්නයි
දැන් අවසරයි ඇහෙනවද
ඇහෙනවා
මේ සේ දැන් අර විශේෂයෙන් දැනගන්නවා කියලා කියවනේ විඥානේ ඒ කියන්නේ මේ ඒ කියන්නේ දැනගත්ත දේ ආපහු දැනගන්නවද මොකද සිත එතන ඉච්චරම මේක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් නම් විශේෂයෙන්ම දැනගන්නවා කියන්නේ ඒ දේම ආපහු දැනගන්නවද ඒක කොහොමද කියලා ඉච්චරම පැහැදිලි නම් පැහැදිලි කරනවා හොඳයි
කියලා පළවෙනි දේ විඥානය කිව්වේ බුදුහාමුදුරුවෝ විඥානය කිව්වේ මොකද්ද දැන් අපි ඥාන කියන්නේ දැනගෙන ඉන්න වැඩේ නිකන්නේ. එතකොට අපිට හිතෙන්නේ දැන් අන දැන ගැනීම කියන එක අපිට නිකන් මොකද්ද කියලා පෙන්වන්න බෑ. අර ඉස්සෙල්ල මම අර ප්‍රශ්නය ඇහුවේ. මොකද්ද දැනගත්තේ කියන එක දැක්කම දැන ගැනීම කතා කරන්න බෑනේ. අපි කියන්නේ මෙන්න මේක දැනගත්තා කියලා තමයි අපිට කියන්නේ නේ. දැන් අයි කියන්නේ උදාහරණයක් මෙන්න මේ රූපය දැනගත්තා. එන්න මේ වේදනාව දැනගත්තා කියලා එහෙනම් අපිට විඥානේ කියන්න ගිහම වෙන්නේ දැනගත්තු දෙයක් අල්ලලා තමයි ඒක ගැන කතා කරන්නේ. ඒ නිසා තමයි දැන් බලන්න වෙන්නේ බුද්ධාන්තරෝ විඥානේ කියලා කිව්වොත් මොකද්ද කිංච බික්කලේ විඥානං කිංච බික්කලේ විඥානං වදේත විඥානාසීති කො අනම්බේ විඥානණය කියන එකටයි වික්කවේ තස්මා විඥානන්ති උච්චති. ඒ කියන්නේ විඥානන ගතිය. දැනගත්තු දේ නෙමෙයි. දැනගන්න ගතියක් තියෙනවා. දැනගැනීමේ ක්‍රියාවක් තියෙනවා. විඥානනය කියන ක්‍රියාව. අන්න ඒකටයි මේ විඥානය කියලා කියන්නේ. කිංච විඥානාති මොනවද දැනගන්නේ කිව්වොත් අන්න දැන් අපිට කියන්න පුළුවන් මොනවද දැනගන්න අම්බිලන්ති විඥානා බුල් දැනගන්නා පිටකන්ති විඥානා පිටයි කියලා දැනගන්නා කටුකන්ති විඥානා කියනවා කටුකයි කියලා දැනගන්නා මధుරන්ති විඥානා කියනවා ප්‍රියයි කියලා දැනගන්නා ඒ වගේ මිශ්‍ර වෙලා කියලා දැනගන්නා කාරිකන්ති විඥානා කාරිකන්ති විඥානා කියන අමිශ්‍රයි කියලා දැනගන්න ලෝණි කන්ති ඥාන ලුණු ලුණු රසයි කියලා දැනගන්න ලෝණි කන්ති ලුණු රස නිවි කියලා දැනගන්න ඒගොල්ලේ මොකක්ද දැනගන්නේ කිව්වොත් අපිට හරි පැහැදිලි හැබැයි ඒ මොකක්ද කියන එක නෙමෙයි ඥාන මොකක්ද දැනගත්තේ කියන එක නෙමෙයි ඥාන මොකක්ද කියන එකෙන් තොරව මෙන්න මේ විඥානණය කරන ස්වභාවය දැන විඥානාපීති තව තස්මා විඥානයි
ඒකත්
මෙතන ගන්නවා වික්කේ. ඔව්. ඒකේ අපි මේ ලෝකේ දැනගන්න ගොඩාක් අපි තියෙනවනේ. ඒ මොනවා දැනගත්තත් මේ විඥානණය කියන ස්වභාවය එකක්. විඥානන ස්වභාවය නිසා අර විශේෂයෙන් දැනගැනීමක් ඇවිල්ලා
තියෙනවා. ඒකෙත් විශේෂයෙන් දැනගන්න කියන්නේ මේ අර අනිත් දේවල් වලින් වෙන් කරලා ඒ කියන්නේ වෙන් කර දැනගැනීමේ හැකියාව වගේ එකක් නේ ඉතින් කියන්නේ.
ඔව් එහෙනම් කියනකොටම අපි දැනගත්තු දේ අල්ලගෙනනේ කතා කරන්නේ. අරව නෙමෙයි මේක කියලා. ඒ දෙයින් හිතන් නැතුව වෙන් කරලා දැනගැනීම නේ. දැනගැනීමේ ක්‍රියාවටයි මේ විඥානය කියන්නේ. විඥානය කියන්නේ. දැනගත්තු දේට නේ.
ඒතර අනිවාර්යයෙන්ම ඒව එකිනෙක වෙන් වෙලා තමයි ඒ කියන්නේ ඒ දේවල් ගැන නෙමෙයි මම කියන්නේ ඒ ක්‍රියාවෙන්ම ඒ වෙන් වෙලා තමයි දැන ගැනීම ක්‍රියාව.
ඔව්.
මේ වෙන්නේ නේද?
වෙන් කරගත්ත බාහිරට දුන්න නැත්නම් දැනගන්න විදිහුත් නැහැ නේද?
එහෙමයි. අර විශේෂයෙන් කියලා කිව්වේ ඒකයි නේ.
ඔව්. එතන
මම මුලින් හිතුවේ අර විශේෂ දේවල් දැනගන්නවා කියලා. මම අර විඥානනේ කියන ක්‍රියාව මට තේරුණා. ඒ වුණාට අර මේ විශේෂයෙන් කියනකොට මම හිතුවා දැන් තවත් මොකක් හරි එකක් කියලා දෙන්න. මට තේරෙනවා දෙකට හැදිලි. දෙකට හැදිලි කොහොම තියෙන කියලා.
නෑ ඒක තමයි. ඒ භාෂාවේ අර්ථයෙන් අපි දැනගෙන තියෙන විශේෂයෙන් දැනගන්නවා කියපහ අර දෙයක් අල්ලගෙන මේක විශේෂ කරලා දැනගත්තා. මේ එතකොට ඒකෙන් එහාට ගිය අර්ථයක් බුදු කෙනෙක් දෙන්නනවා කියන තැනට යනවා.
එහෙමයි. එහෙමයි සිතේවත් සම්මිතිය.
ඔව්. ඒක පොත මේ දැන් අපිට ඔය අපිට සමුපාදයෙන්ම කියන වචන ටික තේරම අපි මුලින් දැනගෙන තියෙන්නේ ලෝකයාගේ අර්ථය. දැන් අපි මේක අර යෝනිසෝ මනසිකාරය අවශ්‍ය වෙන්නේ මොකටද? මේ බුදුහාමුදුරුව පෙන්නපු අර්ථේ මතු කරගන්න. ඉතින් ඒ අර්ථේ මතු කරගන්න නම් මේ පිටන්නේක වැරදි කියන තැනක් වෙනුනොත් තමයි අපි එතනින් එහාට මේක අර විමසීමක් කරන්නේ. යෝනිසෝ මනසිකාරය. ඒක වෙන්නේ මේ සද්ධර්මය ඇහෙනකොට. සද්ධර්මය ඇහෙනවා කියන්නේ අපි දන්න දේ ඇහෙනවා වෙන්න බෑ. අපි නොදන්න දෙයක් يعني බුදු කෙනෙකුට විතරක් ගෝචර. පෙර නොඇසු විරුද්ධම බුදු කෙනෙක් අවබෝධ කරලා දේශනා කරා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ධහම ඇහෙනකොටම අපි දන්න තේරුම එනකොට අපිට ඒක විමසන්න දෙයක් නැති වෙනවා. හේ අපි දන්න දෙයක් අන්න එතනින් එහාට යන්න වෙනවා මේ ලෝකෝත්තර දර්ශනයේ. එතකොට තමයි මේ යෝනිසෝමනසිකාරයට එන්න පුළුවන්. ඒක අර සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝමනසිකාරයයි කියන එක. සද්ධර්මයේ ඇහෙනකොට ඒක අපි දන්න එක නම් ඒක සද්ධර්මයේ වෙන්න ඕනේ. ඒක ලෝකයා දන්න එක නේ. ඒක නොඇසු විරුද්ධ මේ ලෝකයා දන්නදී බොරු ලෝකෝත්තර දර්ශනය කියන්නේ නැහැ. එතෙන්දි පේනවාද මේ ශ්‍රද්ධාව කියන එක මතු වෙනවා
කියලා.
අපි දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ තමයි දන්නේ. වෙන කාටවත් උග හොවා ගන්නත්ද කියලා දෙන්නත් එතෙන්දි තමයි බුදුහාමුදුරන්ට ශ්‍රද්ධාව එන්නේ. දැන් අපි මේ දන්න දේ නම් එච්චර සරල දෙයක් නම් ඉතින් බුදුහාමුදුරුවෝ ගැන මොකෙන් ශ්‍රද්ධාවක් එන්න අවශ්‍ය නැහැ. එච්චර ලේසි දෙයක් නම් මේ කියාවේවත් මේක මේ බොහොම තේරුම් ගන්න අමාරු මහා සියුම් සියුම් ධර්මතාවයක්. මේ ධම එක ගලප ගලසම මේක හොයන්න වෙනවා. කොච්චර දන්නවා කියලා හිතුවා තව තව හොයන්න වෙනවා. ගෛතමන හරි අහන්න තියෙන අද පෙරවන් තරම
හැමතිස්සෙම අපි ඉන්න මට්ටමේදී දැනගැනීමක් තියද්දී අනිවාර්යෙන්ම රූපයක් අල්ල ගන්නවා, වේදනාවක් එහෙම නැත්නම් සංඥාවක් එහෙම නැත්නම් සතස් කිරීමක් කියන ඔය හතරට බැහැ දැනමයි අපි දැනගැනීම කියන එක කරන්නේ. අපේ ලෝකය තුල දැනගැනීම රූප වේදනා සංඥා සකස් කිරීම කියන ටික ඉක්මවල නැහැ. එතකොට මේ තුල දැස දැනමයි අපි ඒක ගැන හිතන්නේ. මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්න අතිශය සියුම් තීක්ෂණ පැත්තක් කියලා තේරුණාට අපි ඉන්නේ මේ වගේ දැක ගැනීමක් තුල කියලා ලොකු ගැඹුරක් බයක් සංසාර ඒ පැත්තක් මතක් වුණා සර්. මේක පැහැදිලි කරද්දී අපි ඉන්නේ අගාධේ තේරුණා. තේරුවන් සරණ.
ඔව් ඒක තමයි අපි ඉන්නේ මහ භයානක තත්යක. මේ දන්නවා කියලා හිතාගත්තට මේ දුකවත් දැකින් නැති භයානකකමවත් දැක ගන්නවත් ප්‍රඥාවක් නැති තත්යකයි ඉන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් හරි මේ ධර්මෙන් අල්ලගත්තොත් සම්මා දිට්ඨිය එන්න විතරයි කෙලවෙන මාර්ගයටවත් වැටුණා කියලා කියන්න පුළුවන්. ඒකයි මේක ක්ෂණ සම්පත්තියක් වෙන්නේ. ඉතින් මේකව දැන් අපිට තියෙන ප්‍රශ්නේ එක එක භාවනා කරගෙන යනකොට හිතෙනවා දැන් අවබෝධ වුණා කියලා. එහෙම භාවනා වලින් අවබෝධ වෙන එකක් නම් නෙවෙයි මේක. ඒක වඩා මේ සියුම්ම විමසන්න ඕන. භාවනා උදව් කරගන්න ඕන. සංසුන් වුණ මනස උදව් කරගෙන මේ ධර්ම ආයේ ආයේ විමසන්න වෙනවා. තවයි සුතවත් ආර්ය ශ්‍රාවකේ කුණ තමයි මෙන්න මෙහෙම අර ඉතිපටි සංචිකිත්ති කරන්න පුළුවන්. ඒක හදන්න කෙනාට බැහැ. ඒ දන්න කියනකොට අපි නිකන් ධම අහලා දැනගත්තු ටික නෙමෙයි. ඒක වඩා ඒ තව එහාට ගොඩාක් මේ රූපණය කියන්නේ මොකද්ද? වේදනාව, සංඥාව, සංකාරේ, විඥානේ මොකද්ද කියන එක තව තව ඒක ඒ සුතවත් ආර්ය ශ්‍රාවකය වෙනකොට තමයි මේ විදිහට මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. මේ සූත්‍රය අඥානීය සූත්‍රය කියන විදිහට. තෙරුවන් සරණයි.
ඩොක්ටර්ය ඔතන මේ අපි මෙහෙම ගත්තොත් පොඩක් කෝණේ පොඩක් වෙනස් කරන්න බැරිද? දැන් මේ ලෝකේ තියෙන්නෙම ඒ කියන්නේ ලෝකගතොත් 31ෙම තියෙන්නේ මේ රූපණයක් වේදනාවක් ඒ කියන්නේ මේ රූපණය වේදනාව සංඥාව ඔය 31 කලේම ඔය තියෙන මේ ඒ කියන්නේ 31 කලේටම පොදු ධර්මතාවයක් තමයි රූපණය වේදනාව සංඥාව සංස්කාරය විඥානය කියන ඔය පහ. එතකොට අපේ තියෙන කෙලෙස් මට්ටම් අනුව අපි ආපහු මේ විඥානය ආපහු අපි සංස්කරණය කරන්නේම විඥානයක් ආපහු හදන්නේ. මේ කියන්නේ අපි ඉපදීමක් හදන්නේ මේ අපේ තියෙන කෙලෙස් මට්ටම් අනුව. එතකොට අපි ආයතන හයක් හදනවද, ආයතන තුනක් හදනවද, ආයතන එකක් හදනවද කියන එක රඳා පවතින්නේ අපේ තියෙන කෙලෙස් මට්ටම් අනුව මේක කරකිනවා කියන වගේ අදහසක් පොඩක් ආවා. ඒ ගැන පොඩක් පැහැදිලි කරන්න ડોક્ટર බොහොමයි.
ඔව් හොඳයි. එහෙම හිතන එක වෙනකට මට ආයි මතක් කරන්න වෙන අර ඉස්සෙල්ලා කියපු දැන් අපි ඔය අපි දන්න ලෝකේ 31 අපි දැන් ගන්නවානේ. ඒ දැනගත්තු එකට දැන් ගලපන්න හදන වැඩක් ඔය කරන්නේ. ඒ කියන්නේ අතිනේ දහම එක දැන් අපතමාර පටන් ගත්තු දැන හරි. ඔය 31 තලේ මුතන දැක්පත් මේ ටිකම නිරුප්පණය වේදනා සංඥා සංකාර විඥාන. රූප වේදනා සංඥා සංකාර විඥාන. එකයි මේ සූත්‍රය පටන් ගන්නවා අතීතේ මොන හරි දෙයක් ගැන හිතනනම් ඔය පහ ගැනමයි. අනාගතෙත් ඔය පහ ගැනමයි. මෙතන වර්තමානෙත් ඔය පහම. ඉතින් ඔය 31 තලේ කියන එනත මේ දැන් මේකේ මේ සූත්‍රේ පරිස්සමෙන් බලාගෙන ගියොත් දැන් ඊළඟට ඔය තැන්වලට එනවා මේ විදියට. ඉතින් මෙතන තේරුම් ගන්න වෙන්නේ දැන් මේ අතීතෙත් නාව කාදන්න අනාගතෙත් කාදානවා කොහොමද මේ වර්තමානයේ කාලා දාන්නේ විදියට. ඒක වර්තමානයේ මෙන්න මේක තේරුම් ගත්තොත් මේ පච්චුප්පන්න ධර්මයි. පච්චුප්පන්න ධර්මතාවයනේ මේ දැන් මාව කාලා දාන්නේ. ධර්මතාවය කියන්නේ ওই જાති පහමයි. ආපහු මේ සුතාතර ශ්‍රාවකයට ඒක තේරෙනවා. එහෙම මේ විදිහට මේ වර්තමානයේ මේ කාලා දාන හැටි දැක්කොත් ওই જાති පහේ මොකද වෙන්නේ? මේකේ නිබ්බිදාය විරාගය නිරෝධය ප්‍රතිපන්නෝ හොතේ. මේක අතහැරලා දාන්න නේද? නොහැලෙන්න, නිරෝධ වෙන්න, මේ මාර්ගයට පිළිපන්නේ වෙනවා, පටිකන්නේ වෙනවා. අන්න ඒ සඳහායි මේවා විමසන්නේ. දැන් ওই ටික කියලා මේ ඉතුරු ටික කියනකොට ඔක තව පැහැදිලි වෙයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙන්නවා. සංකීම් මඤ්ඤත වික්කවි. දැන් මොකද හිතන්නේ වික්ෂේණ? රූපං නිච්ඡං වා අනිච්ඡං වා. රූපේ නිච්ඡේද අනිත්‍ය. දැන් මේක අහන්නේ මතක තියාගන්න මේ සාමාන්‍ය පුතග්ජනයගෙන් නෙමෙයි. සුතව සාමාන්‍ය පුතග්ජනයගෙන් තමයි එනට අර දැන් අර දර්ශනේ කියා දීලා ඉතින් අහන්නේ නේ. ඒකට රූපං නිච්ඡං වා අනිච්ඡං වා. දැන් රූපේ නිත්‍යද අනිත්‍යද කියන එකට බලන්න දැන් අතීතේ රූපේ කාලා දාන අනාගතේ කාලා දාන ඒ කොහොමද මේ වර්තමානයේ කාලා දාන විදිහටමයි පච්චුප්පන්න රූපේ මේ කාදමනා කියන එක නොදැක්කෝ ඈ අකේ මන්නේ පිළිත්තරේ රූපං නිච්ඡංවා අනිච්ඡංවා අනිච්ඡං බන්ති කියලා උත්තරේ දෙනවා යම් පන අනිච්ඡං දුක්ඛංවා තං සුඛංවාති යමක් අනිත්‍ය නම් ඒක දුකද සුඛය දුක්ඛං ගන්ති යම් පණ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං යමක් අනිත්‍යයි දුකයි පරිණාම ධර්මයි කල්ලන්නුන්ට තං සමනපස්සුති එංගල මොකද හිතන්නේ ඒකම මම ඒසෝහමස්මි ඒසෝ මේ අත්තාපි කියලා හිතනවා ඒත් බලන්නේ රූපේ ගැන අහන්නේ මහේතම් බන්ති. ඒ ඔය විදිහටම නේද වේදනා සංඥා සංකාර විඥාන. නිච්ඡං වා නිච්ඡං වාති අනිච්ඡං බන්ති. යම් පාණං චන් දුක්ඛං වා තංසුඛං වාති දුක්ඛං බන්ති. යම් පාණං චන් දුක්ඛං උපරිණාම ධම්මං කල්ලන්නෝ තං සමනුපස්සිතං. ඒකම මම ඒසෝහමස්මි. ඒසෝ මේ අත්තාති. මහේතම් බන්ති. මේ විදිහට ඒ ජාති පහන් රූප වේදනා සංඥා සංකාර විඥාන ළඟට කියන ඔන්න ඔහමයි තස්මාතිය දික්කරේ යං කිංචි රූපං මම දැන් බලන්න මේ කියන එක ඔන්න ඔහමයි වික්ෂූනි මොනවා හරි රූපයක් අතීත අනාගත පච්චුප්පං අජ්ජත්තං වා බහිද්දං වා ඕලාරිකං වා සුකුමං වා ඊනං වා පණීකං වා යන් දුරේ සම්තිකේව අන්න බලන්න අර ජාති 11 තියෙනවා. සබ්බන් රූපං. මේ සියලු රූප. මේකම මම නේසෝහමස්මි. නේසෝ රක්කත්තාති. ඊව මේකම් මෙන්න මේ විදිහට යථා භූතං. ඇත්තර තියෙති සම්පඤ්ඤාය දත්තබ්බං. සම්ප්‍රඥාවෙන් දකින්න. මේ විදිහටම තමයි වේදනාම් සංඥාවේ සංකාරේ විඥාන. හැබැයි කොළස් ආකාරින සියලු යාති ටික නේ තමහ නේ ස්වාමස්මි නමේ සවත්තා කියලා ඒව මේකන් යථා භූතං සම්මස්සඤ්ඤාන දත්තබ්බම් එබැවින් යාති පහේ ඔන්නෝය විදිහේ දැක්මකට එනවා අයං වෙච්චති වික්ක වේ අරිය සාවකෝ අපච්චිනාති නොආචිනා කියන්නේ ක්‍රෂ් කරන්නේ නැහැ විනාශ කර අධහතින උපාදිය අපහැරලා දානවා මේ මල්ලගන්නේ නැහැ ඉසිනේ කින උසිනේ අපෝ නැහැ කරන්නේ එකතු කරන්නේ මේ විසුරු ක්ලහත් විදුපේතින සම්දුපේති කියන්නේ අවුලවන්නේ නිවල දානවා මොනවාද රූපේ මොනවාද මේ රස කරන්නේ නැතුව විනාම කරන්නේ රූපය චේතනාව සංඥාව සංකාර විඥාන මොනවාද මේ එකතු කරන්නේ නැතුව විසුරු ආහාර එයාගේ රූපේ චේතනාව සංඥාව සංකාර විඥාන විදේතේ රූපය වේදනාව සංඥාව සංකාර විඥාන විජාති පහමයි රස කරන්නේ නැහැ විසුරුවලාදී අවුලවන්නේ නැහැ නිවල දාන ඊවන් පස්සන් දික්කවේ සුතවා අරියසාවකෝ රූමත් රූපස්මින්ති නිද්දින්ද ඔන්න ඒ විදිහට තමයි අරියසාවකයා රූපේ කලකිරේ වේදනාවේ කලකිරේ මේ ඇත්ත දැකීම තුන. එතකොට ඒ එහෙම කලකිරණක දැන් කලකිරණා කියන එක තේරුම් ගන්න දැන් කජ්ජනීය කා දමනවනේ ඔක දැක්කේ නැත්නම් විනාශ කරනවනේ තමන්. එතකොට කලකිරණ දුකටපත් කරනවා. අන්න එහෙම කෙනා විරජ්‍යති රාගා විමුක්ති විමුක්තස්මිනී මුත් නීති ඥානං හොති. කීනා ජාති විසිතංග අචරයන් කතාන්තරණය නාතරම් ඉත්කත්තායාති පජානාති ඔන්න ඔය විදිහට තමයි මේ දැන් රූපේ ගැන තේරුම් ගන්න ඒ කියන්නේ රූපණය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංස්කාර ගැන විඥාන ගැන එතකොට ඒකේ අර දුර ළඟ අරව මේවා කියනකොට මතක තියාගන්න ඔය ටික්ස්ට් තලේ අපෙන්ට අහුවෙලා ඉවරයි ලෝකෙම අහුවෙලා ඉවරයි දැන් අන්න එහෙම දකින්නකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ රහතන් වහන්සේට මොකද වෙන්නේ? ආයන් උච්චති වික්ක වේදික්කෝ. මේ වාචිනාති න අපචිනාති. මේ අපිනිත්තා කිතෝ මේව පජහති න උපාදීයති. පජහිත්තා කිතෝ මේව විසිනේති න සිනේති. විසිනේත්තා කිතෝ මේව විදුපේති න සම්දුපේති. විදුපේත්තා කිතෝ කිංච මේ වාචිනා තින අපචිනා දැන් ඕක දැක්ක කෙනා ඔන්න ඊළඟට අර ඉතිපටි සංසෙක්කති කාලේ නිරස් කරන්නේ නැහැ විසිරුවා හරිනා අල්ලගන්නේ නැහැ විනාශ කරලා දානවා මම වෙන්නේ එකතු කරන්නේ නැහැ විසිරෝලා දානවා ඒ වගේ හැබැයි මේක අවබෝධ වුණාට පස්සේ මේ ක්‍රෂ් කිරීමව විනාශ කිරීමව දෙකම කරන්නේ නැහැ. එකතු කිරීමව විසිරුවා හැරීමව එහෙම දෙකුත් අදාළ නැහැ. අනේ එහෙම කතාවක් තමයි මේ. ඒ අවබෝධ වුණාට පස්සේ කියන රහතන් වහන්සේට ඔය පහගෙන ක්‍රෂ් කරන්න දෙයක්ුත් නැහැ විසිරුවන්න දෙයක්ුත් නැහැ. එහෙම අවුලවන්න දෙයක්ුත් නැහැ නිකන් නැහැ. එයා අනේ ඒ වගේ තත්ත්වය දැන් ඉස්සගෙන ඒ නුවණක් අවශ්‍ය වෙනවා මේකේ නිරෝධේ ඥානය කියන එක තේරුම් ගන්න ඇති කරගන්න උදව් වෙන. ඒකත් ඉතින්නේ සූත්‍රෙන් ගන්න තියෙනවා. අපි මේවන් තව සාකච්ඡා කරමු. මොකද බොහොම වැදගත් තැන් වැදගත් සූත්‍ර අපි දන්න ටිකෙන් කොහොමද තව ටිකක් එහාට ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනය අපි දැනට දන්න එක බුරු බුදුහාමුදුරුවෝ තමයි දන්නේ කියන තැනින් මේක තව තව හොයන්න ප්‍රශ්න තියෙනවද පෙරවන් සරණයි?
ડોક્ટર එතන අර අපි රූපණය කියලා ගත්තොත් රූපණය වගේ එකක් ගත්තොත් ඒ කොලස් ආකාරය දකින්න කොට දැන් කියන්නේ සුකුම අනාගත අහිත අනාගත වර්තමාන ඒ ටික හරි අජත්ත බහිද්දා කියන දෙක රූපණය කියන්නේ අපි හැකියාව කියලා ඒ කියන්නේ ඒ හැකියාව වගේ ගත්තොත් උතන අජත්ත බහිද්දා කියුව එකේ අදහස් පොඩ්ඩක් පැහැදිලි කරන්න.
එතන එහෙම තේරුම් ගන්න ඔය රූපේ නැත්නම් රූපනේ ඇත්ත ඇති හැටි දැක්කහම සිද්ධ වෙන දෙයි නෙවෙයි. ඔය 11 ආකාරي හම්බ වෙන මට්ටමකනේ අපි ඉන්නේ. ඔන්න ඔක හම්බ වුණොත් කරන්නේ මොකද්ද කියන එක තමයි අපිට තියෙන්නේ. එද අපිට හම්බ වෙනවා ඒක. එතන බං කියේ අපිට දැන් 31 හම්බ වෙනවා. මේ ලෝකෙ හම්බ වෙනවා, දුරල් ගඟ හම්බ වෙනවා. අජ්‍යත්ත බහිද්ද හම්බ වෙනවා. මොකද මේ සත්‍යය ඉන්නවා. යථාභූත ස්වභාවය දැකලා නැහැ. තාම ලෝකයා හිතන විදිහට අපි දකින්න හින්දා. ඒකට ලෝකෝත්තර දර්ශනයට ආවොත් තමයි ඔන්න ඔය ඒවයි යථාභූත ස්වභාවය දකින්න ඉස්සෙල්ලා පටන් ගන්න අර ඉසේ එනිහි කරන ඉතිකටි සංචිත්තති ප්‍රභාවට එනවා මේ ටික ඒ දහමෙන් ඇහිලා තේරුම් ගත්තා. ඊළඟට එහෙම කරගෙන යනකොට අර ඒ කරගෙන යෑම තමයි රස කරන්නේ නැහැ විනාශ කරනවා. හරි අවලවන්නේ නැහැ නිවන. එකතු කරන්නේ නැහැ ඉසුරු ආහාරිනවා. ඒ ක්‍රියාවලිය කරලා ඉවර වුණත් එහෙම ඕවා එකක්වත් අදාළ නැති වෙනවා. ඒ කරන වැඩි අදාළ නැහැ. මොකද අරවා හිතන්නේම නැහැ. නිරෝධ ධර්ම වෙලා ඉවරයි. ඒ රුප්පනේ ක්‍රියා පහ රුප්පනේ වේදනා සංඥා සංකාර විඥාන. හැබැයි ඔක අහගත්තා කියලා අපිට මේව නැති වෙලා නැහැ. ඔය 11 ආකාරස්ස තියනයි තියෙන ඒවට බලන්න ඕන කරන්න ඕන විච්ඡ සුතවත් අරිය ශ්‍රාවකය කරන්නේ මෙහෙමයි කියන එක තමයි මේකේ තියෙන්නේ නේද? පෙරවන් සරණ.
පෙරවන් සරණයි අජ්ජත්ත බහිද්ද කියලා බෙදා ගැනීම තුලම අපි 11 ආකාර රූපෙට මහු වෙනවනේ. එතකොට අර විනාශ කරන්න හෝ නැති කරන්න හෝ කියද්දිත් ඒ දෙයක් පැනවීම තුලමයි ඔය සියල්ලට මහු වෙන්නේ. එතකොට දෙයක් පැනවි දෙය උපන්නේ කොහොමද කියලා ඉක්මවන පැත්ත, නිරෝධය පැත්තට දිශාව ගත්තොත් සකස් කිරීම අවිද්‍යාවෙන් කරපු සකස් කිරීමක් එහෙම නැත්නම් සීසිය නුවණ නැති කමින් කරපු සකස් කිරීමක් මේක මොහොතකටවත් අතනයි මෙතනයි කියලා පණවන්න බෑ. අජත්ත බහිද්ද කියලා පණවන්න බෑ. මොහොතකටවත් නිත්‍ය කරන්න බෑ කියන තැනදී ඔය 11 ආකාරimat ඉක්ම වෙනවා. ඇත්ත දැකීම තුළ දෙයක් කියලා පණවන්න බෑ. මේ අනුත්පාදයක් නේද පණවගත්තේ කියන තුන අර රැස් කිරීම සහ විනාශ කිරීම කියන දෙකටත් අර්ථයක් නැහැ. දෙයක් කළොත් තමයි ඒක දෙයක් කිරි කරලා බාරගත්තොත් තමයි ඒකට අර්ථයක් තියෙන්නේ. ඇත්ත දැකීම තුල මේක පිළිහිටවන්න බෑ කියන කියන්නේ මෝඩකම කියන තාක්කල් අපිට මේක හැමතිස්සෙම වෙනවා. මේක කතා කරාට හැමතිස්සෙම මෙතනමයි ඉන්නේ. නමුත් මේ සකස් කිරීමක් කියන තැන මෝඩකමින් සකස් කිරීමක් මේක අනුත්පාද ධර්මයක් සකස් කර ගත්තයි කියන තැනට හිත ගත්තොත් අර එක්කල අර සියල්ලෙන්ම ඉක්ම වෙනවා. එතකොට ඒ දිශාව තමයි විදර්ශනාවකදී උද්දේය වැය එහෙම නැත්නම් සමුදය නිරෝධය කියලා මේ මාර්ගයේ විදිහට පණවන්න පුළුවන්. හැම තිස්සෙම මේ සකස් කිරීම උපන්න කොහොමද කියන එක ඒ පැත්තටයි යන්න ඕනේ කියන අදහසේ මම ඉන්නවා. තෙරුවන් සරණයි.
ඔව් දැන් ඒක අපිට මුලින් දැන් අර අපි 11 ආකාරයෙන් පටන් අරන් යනකොට පූර්ව ප්‍රතිපදාව ඒ කියන්නේ දුර තියෙන රූපේ හරි ළඟ තියෙන රූපේ හරි අජ්ජත් බහිද්ද කියලා ඒක ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ. එතකොට මේ මට්ටමෙන් ඔක බලනකොට පූර්ව ප්‍රතිපදාව දැන් ආර්ය දර්ශනයේ එනකොට වෙන්නේ දැන් එහෙම තියෙන රූපෙක නෙවෙයි බලන්නේ රූපන ස්වභාවය. දැන් ওই රූපණය උන දෙන්නේ මෙකලස් ආකාරයට වැටිලා තියෙනවා. රූපන ස්වභාවය අනේ සකස් වෙන ගතිය මේ ඒකේ සමුදය වයි. නැත්නම් සමුදය ධර්ම. ඒකට මේ සමුදය කියන එක ඉතින් කොහමhari දැක්ෂ වෙන්නවා. ඒ කියන්නේ අපි මේක හොයාගෙන හොයාගෙන යනවම මේ ඥානයකට අහු වෙනකන් මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන තැනට සමුදය. ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන තැනට සමුදය කියන එකේ අර සතර ඥානේ නා. අවිද්‍යාව යෙදුනොත් මේ සකස් වෙන දතිය තමයි දුක. මේ අවිද්‍යාව නොදන්න කම යෙදෙන හින්දායි සකස් වෙන්නේ. නොදන්න කම යෙදුනේ නැත්නම් ප්‍රත්‍ය වෙන්නේ නැත්නම් අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ නැත්නම් ඔහොම දෙයක් කතා කරනවාත් ඒ කොළොස් ආකාරය ඊටන්නේවත් නෑ අනුත්පාදයි. නිරෝධය. එතකොට මේ මාර්ගය කියන්නේම අපහු මේකේ අර යථාභූත ස්වභාවය දකින්න එකම වෙනවන්නේ. පෙන්වලා දෙන එක අවිද්‍යාව කියලා දැකීම තුළ දැන් මේක මේ නිරෝධ බව තේරුම් ගැනීම තුළමයි අවිද්‍යාව දුර වෙන්නේ ඒ තුළමයි මේකේ කෙලවර තියෙන්නේ කියලා ඒ මාර්ගය කියන එක සතර ඥානයත් එක්ක තමයි දැන් සුතවා අරිය ශ්‍රාවකෝ වෙන්න පුළුවන් මේකයි මේ කරන්න ඕන දේ මාර්ගය කියන එක වැටහෙන්නේ මොනේ ඥාන අතර එක්ක ඒ කියන්නේ සුතවා අරිය ශ්‍රාවකෝ කියනකොට බුදුහාමුදුරෝ කියපු අර්ථයට එන්න වෙනවා අපේ අර්ථ දාපු ටික බුදුහාමුදුරන්ගේ එකට එනවා කියන්නේ අපේ දාපු අර්ථ ටික ගැලවිලා යනවා නේද ලෝකයා එච්චර කල් අපි දහන දන්නවා කියලා කියලා කර කර හිටියේවත් කොම ඒව නෙමෙයි මේ ආර දර්ශනේ ආර මාර්ගය කියලා එතන වැටහෙන්න ගන්න. සරුවන් සරණයි.
ඒ වුණාට සර් හිතකට අහුවෙනවනේ. හිතක් කියන එක කවදාවත් දැකලා නැහැ. ඒකත් හිතාගත්ත දෙයක් බව තිබ්බට අජත්ත බහිද්ද පැනවීමෙන් මිදෙන්න පුළුවන් කියලා මේ මිදුණ නෙමෙයි නමුත් මේ හිත කියන එක තුල බැහැගෙන මේ ඉන්නානේ අරු මේ හිත කියන එකක් දැකලා අද්දකලා තියෙනෙකුත් නෙමෙයි නමුත් මේ හිතෙන් උපන්න රූපයක් හිතේ සකස් කිරීමක් මේක බාහිරේ මොහොතක්වත් පිටවන්න නම් බැස්සම නමුත් තැනක් කියලා පනවන්නත් බැරි රූපයක් නැති අරූපයක් තියෙන හිතකින් හිතනවා හිතක මේ විද්‍යමාන වෙනවා හිතක මැවෙනවා වගේ එකක් තියෙනවා මට ඒක කියන්න නම් තේරෙන්නේ නැහැ සර්ට මං කියද්දිම මගේ දෝෂ නම් තේරෙන්නේ නැති මගේ මෝඩකම තේරෙන්නේ නැති එතන බැහැගෙන ගතියක් තියෙනවානේ ඒස්තනත් කලකිරීම තිබ්බට එතනින් එහාට යන්න තේරෙන්නේ නුවණක් දැක්මක් දිසාවක් පේන්නේ නැති ගතියක් තියෙනවා පෙරුවන් කර
ඔයි ඔව් හිතක් තියෙනවා කියන්නේ මොකක්ද ඒ හිතෙන් දැනගත්තු මොකක් හරිද ඒ දැනගත්තු දෙයක් මේ දැනගත්තු දෙයක් කියනකොට අර 11 ආකාරي දෙයක් වෙලා ඒකට ඒ දේ කියන එක නෙමෙයි මෙතන දැන් ඒ දැනගත්තා අපිට දැනගත්තු එක නෙමෙයි අපිට අවශ්‍ය ඒ කියන්නේ හිතපැත්තෙන් බැලුවා දැන් මේක ගැන දැනගත්තා කියන්නේ හිතක්නේ එළියේ බාහිර රූපය කියලා දැනගත්තා කියන්නේ හිත. එතකොට ඒ හිත කියනකොට විඥානෙට අහු වෙලා විඥානණය කියන තැන කියන්නේ අන්නේ විඥානය. දැන් විඥානයක් නේ මේක දැනගත්තා කියනකොට. එතන තියෙන ඒ දැනගත්තු දේට මෙන්න මේ මේකට සාපේක්ෂයි මෙන්න මේ දැනගන දැන ගැනීමේ ස්වභාවය දැනගන්න ගති. විඥානණය. ඒකටයි විඥානය කියන්නේ. ඒකට අපිට ඔබ ප්‍රකට වෙන්නේ අර දැනගත්තු දෙයක් කරා නැත්නම් දැනගත්තු වේදනාවක් කරා අරිදනවා කියලා දැනගත්තන් අන්න විඥානයක්. ඒකට ඒ දෙයක් එක්කමයි අපිට ඒක අල්ල ගන්න පුළුවන්. මේ දැනගන්න ගතිය නිසානේ දෙයක් දැනන්නේ. දැනගන්න ගතිය නිසානේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්. අපිට තියෙන දෙයක් නිසා දැනගත්තා කියලා දැනගන්න. හිතක් තියෙනවා කියලා දැනගන්න. මොනවාරි දෙයක් හිතපු හින්දා. ඒක හිතපු හින්දා දෙයක් දැනගන්නවා කියපත් ඒ දැන ගැනීම නිසා ඒ දේ මතුණා කියලා වරෙන්නේ නැහැ. දැන ගැනීම දැන විඥානයි. විඥානන ගතිය. ඉතින් සංසාරවම ගහම විනස්ස විනස්ස වෙයි. මේ දැනකොට තව තව අවබෝධ වෙයි. තෙරුවන් සරණයි. තව ගැටලු නැත්නම් අපි අවසන් කරමු නේද කමල් මහත්තයා.
අද දින මාචාර්ය රවි කොක්කලගේ මහතා සමඟ මෙහිදී කරන්න ලැබුණු ධර්ම සාකච්ඡාව ඉතාම ගැඹුරු සාකච්ඡාව ලෙස අපි සලකනවා. ඒ මහා භාග්‍යයක් ලෙස අපි සලකනවා. මේ ධර්ම දානය කුසලයෙන් ජනිත වූ පින් ඔබතුමාගේ ගුරු උතුමන් දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඔබතුමා ප්‍රාර්ථනා කරන බෝධිකේ නිවනින් නිවෙත්වා. ඉන්පසු ඔබට ආරාධනා කර සිටිනවා මේ සාකච්ඡාව නිම කරන්න ලෙස. තෙරුවන් සරණයි.
හොඳයි. අපි ඉතින් මේ අවස්ථාව අපිට ලැබුණේ මේ දලුවත් මහත්තයා මේ වගේ දෙයක් කරගෙන මේ කාලයක් තිස්සේ ඉන්න නිසා ඉතින් එතුමාටත් අපි පුණ්‍යානුමෝදනා කරමු. ඉදත් නිරෝගී භාවය ලැබෙන්න, මන් ධර්ම අවබෝධය ලැබෙන්න කියලා. ඒ වගේම මේ සාකච්ඡාවේ මෙහෙයපු ડોක්ටර් කමල්ටත් ඒ වගේම සාකච්ඡාවට සම්බන්ධ වෙන හැමෝටමත් අපි හැමෝටමත් මේ රැස්කරගත්තු දෙයින් ඉක්මන් ධර්මාවබෝධය සඳහාම හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි හැම දෙයක්ම.
තෙරුවන් සරණයි.